සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ජීවෝති ශ්‍රද්ධාවන්ත පින්වතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුද්ධ දස බලධාරී සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ නිර්වාණ ධාතු අරබයා පන්සාලික් වසක් මුළුල්ලෙහි ලෝක සත්වයාට ධර්මය දේශනා කළා. ඒ ධර්මය ශ්‍රවණය කිරීමෙන් අසංඛේය ගණන් සත්වයෝ ධර්මාභිසමය සිද්ධ කොට මේ සංසාර දුකෙන් අත මිදුණා. ඒ සංසාරයෙන් අත මිදීම සඳහා සත්වයන් විසින් භව ගණන් පුරුදු පුහුණු කළ යුතු ගුණධර්ම වලට කියනවා පාරමී පාරමී කියලා. ඒවම හඳුන්වනවා පාරමිතා කියලත්. මේ පාරමී ධර්මයන් පාරමිතා ධර්මයන් දියුණු කරනකොට පුහුණු කරනකොට සත්ව సంతානයේ තුල ඉන්ද්‍රිය ධර්මාදිය දියුණු වෙනවා වර්ධනය වෙනවා. ඒ වර්ධනය වීමෙන් දියුණු වීමෙන් දවසකේ සත්වයෝ සත්‍යාභෝධය සිද්ධ කරමින් ඥානාභෝධය ඇති කර ගනිමින් සසර ඉපදීමට හේතු භූත වෙන කෙලෙස් ධර්මයෝ සම්පුලින් සම්පූර්ණයෙන් දුරු කරමින් මුලිනුපුටා දමමින් උපදින්නට නියමිත අනුත්පන්න ස්කන්ධයන්ගෙන් මිදෙමින් මේ සසර දුකෙන් අත මිදීම සිද්ධ කරනවා. ඉතින් මේ නිර්වාණ ධාතුවට පත්වීම සඳහා අප සෑම දෙනාම දියුණු කළ යුතු පුරුදු පුහුණු කළ යුතු වැඩි යුතු ගුණධර්ම තමයි පාරමී පාරමී නමින් හඳුන්වන්නේ. ඒ පාරමී ගුණධර්ම පූර්ණය කරනවා කියලා කියන්නේ සීල සමාධි ප්‍රඥා ගුණයන් දියුණු කරනවා කියන එක. සමහර අයට හිතෙන්නට පුළුවන් මේ පාරමිතා කියලා එකක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා නෑ කියලා. පාරමී කියන්නේම පින්වතුනි සීල සමාධි ප්‍රඥා ගුණ දියුණු කිරීම. පාර නම් වූ නිර්වාණ ධාතුවට මාර සතර මාර්ගයට පිවිසීමට ප්‍රවිෂ්ඨ වීමට ලංවීමට උපකාර වන දේවල් තමයි පාරමී කියලා කියන්නේ. ඉතින් යමෙක් සීලයක් පුරනවා නම් සමාධියක් වඩනවා නම් ප්‍රඥා විදර්ශනා වඩනවා නම් ධර්මය ඉගෙන ගන්නවා නම් ධර්මය ප්‍රචාරණය කරනවා නම් පංචශීලාදී ගුණධර්ම දියුණු කරනවා නම් දානාදී පුණ්‍ය කර්ම සිද්ධ කරනවා නම් ඒ සියලු දෙනාම පාරමී ගුණධර්ම පුරුදු පුහුණු කරන අය. මේ ගුණධර්ම පුරුදු පුහුණු කරනකොට සාමාන්‍යයෙන් සත්වයනට සසර ජීවිත ගණනාවක් ඒකට වෙහෙසෙන්නට වෙනවා. සමහර අය එක ජීවිතේම බුද්ධ කාලෙදී මාර්ගඵල ආબોධ කරා වගේ කට්ටියට දැනෙන්නට පුළුවන්. නමුත් පින්වතුනි මේ සසර බොහෝ කාලයක් පුරුදු පුහුණු කරපු සත්වයෝ තමයි උග්ගටිතඤ්ඤ විපතිතඤ්ඤ නෙය්‍ය කියන ආදී ලෙසට මේ ධර්මාභෝධය සිද්ධ කරන්නේ. මහා බෝසතාණන් වහන්සේ ආත්ම භව ගණනාවක්ම මේ ගුණධර්ම පුරුදු පුහුණු කරා. චර්යා පිටක පාලියම දැක්වෙන්නේ තමන් වහන්සේ පාරමී ධර්ම පුරුදු පුහුණු කරපු ඇති. ඒ නිසා හිතන්නට හොඳ නැහැ බුදුරජාණන් වහන්සේ සූත්‍රවල මේ පාරමී පූර්ණය කරන්න කිව්වේ නැහැ කියලා. පින්වතුනි සමහර සත්‍යයන් බුදුරජාණන් වහන්සේව වෙහෙසන්නේ නැහැ ධර්මාභිසමයට. ඒ කියන්නේ ඉක්මනින් ධර්මය අවබෝධ කරගන්නවා. උන්නාබ බ්‍රාහ්මණතුමා බාහිය දාරුචරිය බ්‍රාහ්මණතුමා නැත්තම් ඒ ශ්‍රමණයා මේ සියලු දෙනාම ධර්මාභෝධය කර ඉතාම කෙටි ධර්මානුශාසනාවකින්. නමුත් ඔවුන් ඒ තැනට එන්නට සසරදී ගුණධර්ම බොහෝ සෙයින් පුරුදු පුහුණු කරලා තියෙන්නට ඕනි. ඒ නිසා තමයි සමහර කෙනෙක් වේගෙන් ධර්මාභෝධය කරන්නටත් සමහර කෙනෙක් කල්ගත වෙලා ධර්මාභෝධය කරන්න සිද්ධවන්නේ. ඒ නිසා ඒ පුරුදු පුහුණු කරන ගුණධර්ම වලට තමයි මේ පාරමී පාරමී කියලා කියන්නේ. යම් කෙනෙක් මේ ජීවිතයේදී දානාදී පුණ්‍ය කර්ම සිද්ධ කරනවා නම් විදර්ශනා භාවනා වඩනවා නම් ඒකත් පින්වතුනි පාරමී සංඛ්‍යාවටමයි යන්නේ. උදාහරණයකට නාමරූප පරිච්ඡේද ඥානේ ප්‍රත්‍යපරිග්ඝා ඥානේ ආදී වූ ගුණධර්ම පුහුණු කරනකොට ඒ සියල්ල තුළම පාරමී ධර්ම වැඩෙනවා. ඉතින් ඒ නිසා අපි කල්පනා කරගන්නට ඕනේ මේ පාරමී පූර්ණය කරනවා කියලා කියන්නේ නිවන් දැකීමට උපකාර වෙන ගුණධර්ම පූර්ණය කරගන්නවා කියන එකයි. එතකොට පිළිවෙලින් සිද්ධ කරගෙන ආපු දේශනා මාලාවේ හැටියට දැන් අපිට එළඹී තිබෙන්නේ සීල පාරමිතාවෙහි විරති ධර්ම තුන විස්තර කිරීමට. කලින් දේශනාවලදී පානාති පාතා වේරමණී, අදින්නා දානා වේරමණී, කාමේසු මිච්ඡාචාරා වේරමණී, මුසාවාදා වේරමණී, පිසුනා වාචා වේරමණී, පරුසා වාචා වේරමණී, සම්පප්පලාපා වේරමණී කියන මේ ආදී වූ ශික්ෂාපදයන් අපි විස්තර කරන්නට යෙදුණා. ඒ වගේම කලින් මාතෘකාවේදී කලින් දේශනාවේදී මිච්ඡා ආජීවයේ විස්තර කරන්නට යෙදුණා. අද අපට එළඹ තිබෙන්නේ මේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන විරති චෛතසික තුන විස්තර කරන්න. මොකද ප්‍රාණඝාතයෙන් වැළකීම, අදින්නාදානෙන් වැළකීම, කාමීච්ඡාචාරයෙන් වැළකීම සිද්ධ කරන්නේ මේ විරති චෛතසික තුන මුල් කරගෙන. ඒ වගේම බොරු කීමෙන් වැළකීම, හිස් වචන කීමෙන් වැළකීම, පරුස වචන කීමෙන් වැළකීම, සම්පප්පලාපෙන් වැළකීම කියන මේ හතරින් වළකින්නේ සම්මා වාචා කියන මාර්ගාංගය හේතු කරගෙන. ඒ වගේම ජීවිකාවෙන් වරකින්නේ මිත් සම්මා ආජීව කියන මාර්ගාංගය හේතු කරගෙන. ඒ නිසා මේ කලින් සඳහන් කරන්නට යෙදුණු ඒ සීල සියල්ලක්ම පූර්ණයේ කිරීමට උපකාර වෙන මේ ගුණධර්ම තුන පිළිබඳවත් යම් අවබෝධයක් අපි ලබා තිබෙන්නට ඕනි. සම්මා වාචා කියලා කියන්නේ පින්වතුනි මේකේ අර්ථ තුනක් තියෙනවා. වාචා කියන එක වචනයට කියනවා සම්මා වාචා කියලා, චේතනාවට කියනවා සම්මා වාචා කියලා, ඒ වගේම විරති චෛතසිකයක් තියෙනවා සම්මා වාචාව කියලා. එතකොට කතාවට කියන්නේ වචනය කියලා කියන්නේ අපි යහපත් වචන කතා කරනවා නම්, ප්‍රියකරු වචන කතා කරනවා නම්, ඒ වගේම මිත්‍ර කරන වචන කතා කරනවා නම්, හිස් වචන කතා නොකරනවා නම්, අර්ථ සම්පන්න වචන කතා කරනවා නම්, ඒ සියල්ලක්ම වැටෙන්නේ සම්මා වාචා කියන සංඛ්‍යාවට. ඒ වගේම ඒ වචන කතා කිරීමට යම් චේතනාවක් උපකාර වෙනවා නම්, යම් චේතනාවක් යොදා ගන්නවා නම්, චේතනාවකින් ඒ වචන කතා කරනවා නම්, ඒ චේතනා කියනවා ඒවටත් කියනවා සම්මා වාචාව කියලා. කතා කරන වචනේ සම්මා වාචාව, ඒ වගේම චේතනාව සම්මා වාචාව. ඒ වගේම පින්වතුනි යම් කෙනෙක් මේ වැරදි වචනයෙන් වළකිනවා, බොරු කීමෙන්, හිස් වචන කීමෙන්, සම්පප්පලාපයෙන්, පරුස වචන කීමෙන් වළකිමි කියලා අදිෂ්ඨාන කරනවා නම්, ඒ අදිෂ්ඨාන කරන අවස්ථාවේදී පහළ වෙන සම්මා වාචා කියන චෛතසිකයටත් කියනවා සම්මා වාචාව කියලා. කියනවා විරති වාචාව කියලා. විරති සම්මා වාචාව. කලින් කියවුනේ චේතනා සම්මා වාචාව. අනිත් එක වචනය. ඉතින් මේ විදිහට ගත්තම මේ සම්මා වාචාව තුන් වැදෑරුම්. එයින් පින්වත්නි අපිට වැදගත් වෙන්නේ මේ වැළකීම කියන එකයි. අනිත් දෙකත් වැදගත්, නොවැදගත් වෙනව නෙවෙයි, ඒවත් වැදගත්. නමුත් විශේෂයෙන් මේ සීල සමාදානයේ දානේදී අපි විශේෂයෙන් අදිෂ්ඨාන කරගන්නේ මේ විරති සම්මා වාචාව. ඒ විරති සම්මා වාචාවෙන් අපි අදිෂ්ඨාන කරගන්නවා, එහෙම නැත්නම් වළකිනවා, බොරු කීමට, හිස් වචන කීමට, කේලම් කීමට, පරුස වචන කීමට යම් අවස්ථාවක් සැලසෙනවා නම් එන්න ඒ දෙයින් ඒ වෙලාවේ වැළකී සිටිනවා. මම මේක කරන්නේ නැහැ, නොකරන්නේ මේ ආදී ලෙසට වැළකී සිටිනවා. ඒක තමයි සම්මා වාචා, විරති සම්මා වාචා. ඒ වෙලාවේ සිතේ ඇතිවන සංකෝචනය, හැකිලීමක්. ඒ හැකිලීම නිසා අපි ඒ වැරදි වැඩවලින් වැළකී සිටිනවා. වැරදි වැඩ නොකරන්නට අපි හිතා ගන්නවා. වැරදි වැඩවලින් පසුබහිනවා. එතකොට පින්වතුනි මේ විරති සම්මා වාචාව කියන එක පහළ වුණාට පස්සේ අපි ඒක අපි ඉදිරියට විස්තර කර ගන්නට ඕනේ. ඒ විරති සම්මා වාචා පහළ වෙනකොට සමහරලාට සිල් ගැනීම අවස්ථාවවලදී අපි අදිෂ්ඨාන කර ගන්නවා, සමාදන් වෙනවා, ඒක ජීවිතේට එකතු කර ගන්නවා, බොරු කියන්නේ ආදී ලෙසට. ඒ වගේම බොරුවක් කියන්නට අවස්ථාවක් ලැබෙනකොට ඒකෙන් වැළකී සිටිනවා. ඒ වගේ මේ සම්මා වාචා පහළ වෙන මාර්ග අවස්ථාවේදී බොරු කීම ආදීන් සම්පූර්ණේ දුරු කරමින් ඒ කෙලෙස්යන් ප්‍රහාණය කරමින් මේ සම්මා වාචා පහළ වෙනවා. මේ තමයි මේ සම්මා වාචාවේ ප්‍රධාන නිර්වචන. ඒ කියන්නේ පළවෙනි එක තමයි සත්‍ය වචනය කතා කිරීම, හිස් අර්ථාන්විත වචන කතා කිරීම, ඒ වගේම මිත්‍රශීලී වචන කතා කිරීම, අනුන්ගේ හිත පිනවන වචන කතා කිරීම, අනුන් එකතු කරවන වචන කතා කිරීම. මේ වචන වලට කියනවා සම්මා වාචාව කියලා. ඒ වචන කතා කරන්නේ යම් චේතනාවකින් නම් ඒ චේතනාවටත් කියනවා සම්මා වාචාව කියලා. ඊට පස්සේ ඊළඟට අපිට හම්බ වෙනවා ඒ වැරදි වචන වලින් වැළකීමටත් සම්මා වාචාව කියලා කියන එක හිතේ පහළ වෙන චෛතසිකය. සම්මා කම්මන්තේ කියලා කියනකොටත් ඒක තිවැදෑරුම්. ඒ ක්‍රියාවලට කියනවා සම්මා කම්මන්තේ කියලා. ඒ වගේම මේ ක්‍රියා උපදවන්නා වූ චේතනාවට කියනවා සම්මා කම්මන්තේ කියලා. අවසාන වශයෙන් වැරදි ක්‍රියා වලින් වැළකීමේ චෛතසිකයට කියනවා සම්මා කම්මන්තේ කියලා. ඒ කියන්නේ උදාහරණයකට අන් අයගේ ජීවිත බේරනවා, අන් අයගේ බඩුමුට්ටු ආරදී ආරක්ෂා කරලා දෙනවා, ඒ වගේම අන් අයගේ පවුල් වලට ඒ උපකාර ආදී සිද්ධ කරනවා, ඒ මිත්‍යාචාරයෙන් වැළකීම ආදී, ඒ වගේම නොයෙකුත් පින්කම් ආදී සිද්ධ කරනවා. මේවා සියල්ලක්ම සම්මා කම්මන්තය. ඒ ක්‍රියාවන් සිද්ධ කිරීමට අපේ සිතෙහි චේතනාවක් පහළ වෙන්නට ඕනි. ඒ සියා ක්‍රියාවන් සිද්ධ කරමින් පහළ වෙන චේතනාවටත් කියනවා සම්මා කම්මන්තය කියලා. ඒ වගේම ප්‍රාණඝාතයෙන් වැළකීම, අදින්නාදානයෙන් වැළකීම, කාමීච්ඡාචාරයෙන් වැළකීම කියන මේ පවුක පන්තුනේන් වැලකෙන අවස්ථාවේදීත් අපේ సంతානෙහි සම්මා කම්මන්තය පහළ වෙනවා. ඒ සම්මා කම්මන්තය තමයි විරති සම්මා කම්මන්තය. ඒ වෙලාවේ ප්‍රාණඝාත ආදීන් හැකිලෙමින් මේක පහළ වෙනවා. ඒක සිල් සමාදන් වෙනකොට, සතෙක් මරන්න අවස්ථාවක් ලැබෙනකොට, ඒ වගේම මාර්ග ලබන අවස්ථාවේදී, මාර්ගයට පත් වෙන අවස්ථාවේදී මේවා පහළ වෙනවා. ඒ වෙලාවේ සම්මා කම්මන්තේ අර්ථ තුන. සම්මා ආජීවකම එක අර්ථ දෙකයි. පළවෙනි එක තමයි වීරිය. ඒ කියන්නේ තමන් උත්සාහයෙන් වෙහෙස මහන්සි වෙලා ධාර්මිකව ජීවිකාව සිද්ධ කරගෙන යනකොට පහළ වෙන වීරිය චෛතසිකය සම්මා ආජීවයයි. ඒ වගේම පිණ්ඩපාත ආදී සිද්ධ කරමින් විනයානුකූලව ධාර්මිකව ප්‍රතිවහා ගන්නකොට පහළ වෙන වීරිය චෛතසිකය සම්මා ආජීවයයි. ඉතින් මේ විදිහට මේ සම්මා ආජීවය කියන එකත් අර්ථ දෙකයි. ඊට පස්සේ දෙවැනි සම්මා ආජීවය තමයි ඒ වැරදි ජීවිකාවලින් එක්සිසි ආනේසන වලින්, ඒ වගේම කුහනා ලපනා නේමිත්තකාදී ලෙස දක්වලා තියෙන වැරදි ජීවිකාවලින්, වැරදි ක්‍රමවේද වලින්, ඒ වගේම බුදුරජාණන් වහන්සේ ජීවිකාව පිණිස පනව ඇති ශික්ෂාපද වීතික්‍රමණය නොකරමින් ඉන්නකොට ඒවා අදිෂ්ඨාන කරගන්නකොට තමන්ගේ සිතෙහි පහළ වෙන හැකිලෙන ස්වභාවය, මිච්ඡා ජීවෙන් වළකින ස්වභාවය, මිච්ඡා ජීවෙන් දුරස් වෙන ස්වභාවයට කියනවා සම්මා ආජීවේ කියලා. ඒකත් ඔය වීරිය සහ විරති සම්මා ආජීවේ වශයෙන් දෙවදෑරුම් වෙනවා. මේ විදිහට ගත්තම මේ විරති චෛතසික තුනේහි, නැත්නම් විරති චෛතසික කියන්නේ මේ විරති තුනේහි කංග පහක් තියෙනවා. අංග හතක් අටක් තියෙනවා. ඒ කියන්නේ වචනයට කියනවා සම්මා වාචාව. ඒ වචනය කතා කරන චේතනාවට කියනවා සම්මා වාචාව. ඒ වගේම වැරදි වචන වලින් වැළකීමේදී පහළ වෙන චෛතසිකයට කියනවා සම්මා වාචාව. යහපත් ක්‍රියාවලට කියනවා සම්මා කම්මන්තය. ඒ ක්‍රියා සිද්ධ කරන්නා වූ චේතනාවට කියනවා සම්මා කම්මන්තය. වැරදි ක්‍රියාවලින් වැළකීමේ චෛතසිකයට කියනවා සම්මා කම්මන්තය. ඒ වගේම උත්සාහයෙන් වීරියෙන් යුතුව කටයුතු කරනකොට, ජීවිකාව සිද්ධ කරනකොට ඇතිවන්නා වූ වීරියට කියනවා සම්මා ආජීවය. ඒ වගේම වැරදි ජීවිකාවලින් වළකිනකොට ඇතිවන්නා වූ චෛතසිකයට කියනවා සම්මා ආජීවය. මේ තමයි මේ චෛතසිකවල විවරණ 8. ඒ වගේම දැන් දැනගන්නට ඕනේ මේ විරතිවල විරති කියන සංඛ්‍යාවේදී, ඒ කියන්නේ උදාහරණයකට පාපය වචන වලින් වැරදි වචන වලින් වැරකීම, ඒ වගේම ප්‍රාණඝාතාදීන් වැළකීම, ඒ වගේම ජීවිකාදීන් වැරදි ජීවිකාදීන් වැළකීම කියන මේ වැළකීමේ වර්ග තුනක් තියෙනවා. ඒවට කියනවා සම්පත්ත විරතිය, සමාදාන විරතිය, සමුච්ඡේද විරතිය කියලා. සම්පත්ත විරතිය කියලා කියන්නේ තමන්ගේ සිල් ශික්ෂාපද සමාදානයකින් තොරව, ශික්ෂාපද සමාදානයකින් තොරව, එහෙමත් නැත්නම් ශික්ෂාපද සමාදන් වුණ කෙනෙක් ශික්ෂාපද ගැන අපේක්ෂාවකින් තොරව යම්කිසි වැරදි වැඩවලින් වළකිනවා නම් ඒකට කියනවා සම්පත්ත විරතිය කියලා. ඒ වගේම හඳුන්වලා තියෙනවා යම් කෙනෙක් ජාති කුල ගෝත්‍ර ආදී ගැන හිතලා, සීලයක් ගැන හිතන්නේ නැතුව අපේ වර්ගයට, අපේ වංශයට, අපේ ජාතියට, අපේ කුලයට මේක ගැළපෙන්නේ නැහැ කියලා යම් යම් වැරදි වැඩවලින් වැළකීමත් සම්පත්ත විරතිය. ඒ කියන්නේ උදාහරණයකට ගත්තොත් පින්වතුනි, සිල් සමාදන් නොවිච්ච කෙනෙක්, එහෙම නැත්නම් සීලයක් සමාදන් වුණත් ඒක ගැන සිහි කරන්නේ නැති කෙනෙක් යම් අවස්ථාවක සතෙක් මරන්නට ඔහුට සිද්ධ වෙනවා. ඒ වෙලාවේදී සත්ව ඝාතනය හොඳ නැහැ, මේ සතාට හානියක් වෙන්නේ, මේක මගේ ජීවිතයට ගැළපෙන්නේ නැහැ, මම වගේ සත්පුරුෂයෙක්ට ගැළපෙන්නේ නැහැ ආදී ලෙසට කල්පනා කරලා, එහෙම නැත්නම් අපේ පවුලේ සත්ව ඝාතනය කවුරුත් කරන්නේ නැහැ ආදී ලෙසට හිතලා යම් කෙනෙක්, නැත්නම් මේකෙන් පාපයක් රැස් වෙනවා ආදී ලෙස හිතලා යම් කෙනෙක් ඒ ප්‍රාණ ඝාතයෙන් වළකිනවා නම් ඒක සම්පත්ත විරතියක් ලෙස හඳුන්වනවා. ඉතින් අපේ අතීතයේ කතා ප්‍රවෘත්තියක් තියෙනවා. එක චක්කන කියන කුඩා උපාසක මහත්මයෙක්, ඔහුගේ සහෝදරයෙකුත් හිටියා. ඔහුගේ මව එක්තරා අවස්ථාවක ගිලන් වුණා. ඒ වෙලාවේදී වේද වෛද්‍යවරුන්ගෙන් තොරතුරක් ලැබුණා, හාමස් තමයි මේකට ගැළපෙන්නේ කියලා. ඉතින් මේ චක්කන ඒ තමන්ගේ සහෝදරයත් එකතු වුණා. මොකද කරේ, ඒ දෙදෙනාගෙන් එක්කෙනෙක් ඒ තමන්ගේ හේනෙහි යම් කිසි උගුලක් ඇටවුවා. ඒ උගුරට හාවෙක් අහු වුණා. ඉතින් චක්කන පිටත් කර හැරියා. චක්කන පිටත් වුණා. මේ හාව අර හාවෙක් ඉන්නවද කියලා බලන්න. ඒ වෙලාවේදී හාවෙක් දුටුවා. හාව පන බයේ මර බයේ ගැහි ගැහි හිටියේ. ඒ වෙලාවේ චක්කනට සිතවිල්ලක් පහළ වුණා. මේ සත්වයා දැන් බොහොම පන බයේ සිටින්නේ. මම මගේ මවගේ ජීවිතේ බේරා ගැනීමට වෙන සත්වයේගේ ජීවිතය තොර කරන්න තමයි මේ යන්නේ. ඒක මට ගැලපෙන්නේ නැහැ කියලා ඒ සත්වයාට අභය ලබා දුන්නා. සත්වයා නිදහස් කරා. නිදහස් කරලා ඇවිල්ලා මේ චක්කන ඒ අම්මාගේ ඒ ආබාධයේ තිබිච්ච තැන අතගාමින් ඉඳගෙන ප්‍රකාශ කරා, මම සත්වයට ජීවිතය දුන්නේ, අභය දානේ දුන්නා. මවගේ ජීවිතේ බේරා ගැනීමට කුඩා සත්වයෙකුගේ ජීවිතය තොර කිරීම සුදුසු නැහැ කියන චේතනාවෙන් අභය දානේ දුන්නා. ඒ අභය දානේ දුන්නේ දීමේ සත්‍යානුභව බලයෙන්, ඒ සත්‍ය බලයෙන් මාගේ මවගේ රෝගී සුව වේවා කියලා අදිෂ්ඨාන කරා. ඒ වෙලාවෙන් බලාගෙන ඉන්නකොට රෝගිය සුව වුණා. මේ තමයි සම්පත්ත විරතියේ අපේ ධර්ම පොතේ දක්වලා තියෙන උපමා කතාව. ඒ වගේම සමාදාන විරතිය කියලා කියන්නේ පින්වතුනි, යම් කෙනෙක් ශික්ෂාපදයක් සමාදන් වෙනකොට ඒ වෙලාවේ විරතියක් පහළ වෙනවා. මම මේකෙන් වළකිනවා කියලා. ඒ වගේම සමාදන් වෙච්ච කේ වගේම ශික්ෂාපදයක් අදිෂ්ඨාන කරගන්නවා. හිතෙන් අදිෂ්ඨාන කරගන්නවා, මම මේ වගේ දේවල් කරන්නේ නැහැ කියලා ශික්ෂාපද වශයෙන්. ඒ වගේම ශික්ෂාපදයක් සමාදන් වෙච්ච කෙනෙක්, එහෙම අදිෂ්ඨාන කරගත්ත කෙනෙක් අවස්ථාවක් පැමිණි විටදී මම ශික්ෂාපදය කඩන්නට ඕනේ නැහැ කියලා ඒ අදිෂ්ඨානය සිද්ධ කරගන්නවා. වේගෙන් බලන ඒකට කියනවා සමාදාන විරතිය කියලා. සමාදාන විරතිය පහළ වෙනවා ශික්ෂාපද සමාදන් වෙලා ඉන්න කොටත්, ශික්ෂාපද අදිෂ්ඨාන කරන කොටත්, ඒ වගේම අදිෂ්ඨාන කරපු සමාදාන වෙච්ච ශික්ෂාපදයන් රක්ෂා කරනකොට ඒ ශික්ෂාපද හේතුවෙන් ඒ කර්මයන් සිදු නොකර ඉඳීමේදීත් ඔන්න මේ සමාදාන විරතිය පහළ වෙනවා. මේ තමයි සමාදාන විරතිය පහළ වෙන අවස්ථා. උදාහරණයක් දක්වන අපේ උතුරු හිරිවඩුන්නාවේ එක්තරා ගොවි මහතෙක්, ඒ ස්වාමින් වහන්සේ නමකගෙන් පංචශීලයේ සමාදන් වුණා. ඉතාම ගුණගරුක, ඉසා ගුණවත්, සිල්වත් ස්වාමින් වහන්සේ කෙනෙක්. ඉතින් මේ ගොවි මහතා පසුව වැඩ කරගෙන ඉන්නකොට එක අවස්ථාවකදී පිඹුරෙක් ඇවිල්ලා මෙතුමා වෙලා ගත්තා. වෙලා ගත්ත අවස්ථාවේ මෙතුමාගේ අතේ පොරවක් තිබුණා. මෙතුමාට ඒ වෙලාවේ පිඹුරට ගහලා මරන්නට පුළුවන් අවස්ථාව තිබුණා. නමුත් ඒ වෙලාවේ මර ගුණගරුක සීලගරුක සීලවෘද ස්වාමින් වහන්සේගෙන් මේ සමාදන් වෙච්ච සීලය ගැන සිහි වුණා. මෙවන් වූ ස්වාමින් වහන්සේ කෙනෙක්ගෙන් මම සීලයක් සමාදන් වුණා. ඒ සීලේ සමාදන් වෙච්ච ඒ ස්වාමින් වහන්සේගෙන් ඒ සීලේ සමාදන් වුණා. ඒ සමාදන් වුණු සීලය මම කඩින්නට හොඳ නැහැ කියලා නැවත හිත වෙනස් කරගත්තා. නැවත සිතක් පහළ වුණා පිඹුරාගේ බෙල්ල කපලා ඔළුව කපලා බේරෙන්නට. ඒ වෙලාවේ නැවත අදිෂ්ඨාන කරගත්තා, මම සීලයක් සමාදන් වුණා. උගත් සිල්වත් බුද්ධිමත් ස්වාමින් වහන්සේ නමකගෙන් එවන් වූ සත්පුරුෂයෙකුගෙන් සමාදන් වෙච්ච සීලය කඩන්නට ඕනේ නැහැ කියලා නැවත හිත වෙනස් කරගත්තා. තුන්වෙනි අවස්ථාවෙත් ඒ සිත පහළ වුණා. ඒ වෙලාවේ සිත හදාගෙන කල්පනා කරා, මේ පොරව අතේ තියෙනකොට තමයි මට මේ පිඹුරා මරන්නට සිත් පහළවන්නේ. මගේ ජීවිතේ නැතිවෙතොත් නැතිවේවා, ඒ මේ පිඹුරාගේ ජීවිතය තොර නොකරන්නේ මී කියලා මේ පොරව විසිකරා. ඒ වෙලාවේදී පිඹුරා පිංගතුනි ඒ සීලානුභාවයෙන්ම ඒ ගොවි මහතා අතහැරලා පිටත් වුණා. මේ තමයි සමාදාන විරතිය කියලා කියන්නේ. තමන් රක්නාක රක්ෂා කරන්නා වූ ශික්ෂාපදයන් මොනම හේතුවක් නිසාවත් කඩ නොකරමින්, මොනම හේතුවක් නිසාවත් කඩ නොකරමින්, මොනම හේතුවක් නිසාවත් බිඳින්නේ නැතුව වාසය කරනවා නම් ඒක සමාදාන විරතිය. මේ සමාදාන විරතිය පහළ වෙන්නට පුළුවන්, මේ සමාදාන විරතිය පහළෙන්නට පුළුවන් ශික්ෂාපදයන් සමාදෙන් වෙන අවස්ථාවලදී. දැන් අපි උදාහරණයකට සෑමදාම ගිහි පින්වුතුන් පානාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී, කාමේසු මිච්ඡාචාරා වේරමණී, මුසාවාදා වේරමණී, පිස්සුසුරාපානේ සුරාමේරේ මජ්ජපමා දට්ඨහනා වේරමණී කියලා මේ ශික්ෂාපද පහ සමාදන් වෙනවා. ඒ සමාදන් වෙන වෙලාවේදී අපි අදිෂ්ඨාන කරගන්නවා, මොනම හේතුවක් නිසාවත් මම සත්ව ඝාතනය කරන්නේ නැහැ, මම සොරකම කරන්නේ නැහැ, මම බොරු කීම කරන්නේ නැහැ, කාමයේ වරදවා හැසිරෙන්නේ නැහැ, මම සුරාපාන කරන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරගන්නවා. ඒ අදිෂ්ඨාන කරගන්න අවස්ථාවේදී අපේ సంతානෙහි ඒ අකුසල කර්ම වලින් වළකින සිතක් පහළ වෙනවා, වැළකීමක් පහළ, හැකිලෙන බවක් පහළ වෙනවා. ඒකට කියනවා සමාදාන විරතිය කියලා. සමහර අය මේක අදිෂ්ඨාන කරගන්නවා හිතේ මුලින්ම මම මේ අකුසල කර්මයන් සිද්ධ කරන්නේ නැහැ කියලා. සමහරු වචනෙන් කියලා සමාදන් වෙනවා, සමහරු හිතින් අදිෂ්ඨාන කරගන්නවා. මේ හැම අවස්ථාවකදීම ඒ අවස්ථාවෙන් ඒ අකුසල කර්මයන්ගෙන් වලකින් නෙමි කියන හිතක් පහළ වෙනවා. ඒ අකුසලයන්ගෙන් හැකිරෙන ස්වභාවයක් ඇති වෙනවා හිත තුළ. ඒක තමයි සමාදාන විරතිය. එහෙම නැත්නම් අර උතුරු හිරිවඩුන්නාවේ ගොවි මහතාගේ කතාව වගේ යම් කිසි සීලයක් සමාදන් වෙලා ඉන්න කෙනෙක් යම් අකුසලයක් සිද්ධ කරන්නට අවස්ථාවක් ලැබිච්ච වෙලාවේදී ඒ අකුසලයෙන් වැළකී සිටිනවා නම් ඒකත් සමාදාන විරතිය පින්වතුනි. ඊළඟට තිනාසය විරතියක්, ඒකට කියනවා සමුච්ඡේද විරතිය කියලා. සමුච්ඡේද විරතිය කියලා කියන්නේ මාර්ග සිතේදී පහළවන්නා වූ විරති චෛතසිකය. මාර්ග සිතේ තියෙන මාර්ගාංග 8ක් අපි හැමෝම දන්නවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා. ඒතර මේ මාර්ගාංග වලින් තමයි මේ කෙලෙස් දුරු කරන්නේ, ප්‍රහාණය කරන්නේ. මේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මාර්ගාංග තුනෙන් පිංගතුනි දුෂ්චරිත සංක්ලේශය දුරු කරලා දානවා. සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් කියන මාර්ග තුනෙහිම මේ විරති චෛසික ධර්ම, විරති චෛසිකයෝ පහළ වෙනවා. ඒ වෙලාවේදී දුරවන්නේ මේ ප්‍රාණඝාත, අදින්නාදාන, කාමීච්ඡාචාර ආදී කිරීමට යම් නැඹුරුවක් අපේ සිතේ තියෙනවා නම්, ඒකට හේතුවක් තියෙනවා නම්, ඒ හේතුව දුරු කිරීම තමයි මෙතන අදහස් කරන්නේ. ඒකට සේතුඝාතය කියලා. සේතුඝාත විරතිය කියලත් මේකට හඳුන්වනවා. හේතුන් දුරු කරන විරතිය කියන එක. ඒ වගේම මේකට කියන සමුච්ඡේද විරතිය කියලා. නැවත නූපදනා පරිද්දින් දුෂ්චරිතේ ප්‍රහාණය කිරීම. දැන් විරති චෛසිකේ අර්ථය තමයි වැළකීමනේ. එතකොට අපි පංචශීලයක් සමාදන් වෙමින්, සිල් සමාදන් වෙමින් වැරදි වැඩවලින් වළකිනවා. ඒ වගේම අදිෂ්ඨාන කරමින් වැරදි වැඩවලින් වළකිනවා. අකුසලයක් කරන්න ආපු වෙලාවේදී වැරදි වැඩවලින් වළකිනවා. මේ මාර්ග අවස්ථාවේදී සිද්ධවන්නේ නැවත කිසි දිනක ඒ අකුසල කර්මයන් සිද්ධ නොකරන පරිද්දෙන් සන්තාණයෙන් එවලින් වැළකීමක්. ඒ වෙලාවේ දුෂ්චරිතේ ප්‍රහාණය, දුෂ්කරිත සංක්ලේශයේ ප්‍රහාණය වෙලා යනවා. එතකොට මේකෙදි පින්වතුනි සෝවාන් මාර්ගයේ ඉපදෙනකොට ඒ පහළ වෙන විරති වලින් ප්‍රාණඝාත කිරීමේ දුෂ්චරිත සංක්ලේශය, අදින්නාදාන කිරීමේ දුෂ්චරිත සංක්ලේශය, කාමයේ වර්ධවය හැසිරීමේ දුෂ්චරිත සංක්ලේශය සහ බොරු කීමේ දුෂ්චරිත සංක්ලේශය ඉතිරි නැතුව දුරු වෙලා යනවා. සකදාගාමි මාර්ගයෙන් සායව තුනී වුණාට, ඉතිරි ඒවා තුනී වුණාට සම්පූර්ණයෙන් සේතු ඝාතයක් වන්නේ නැහැ. අනාගාමි මාර්ගයෙන් පරුස වචන කීමේ දුෂ්චරිත සංක්ලේශයෙන් දුරු වෙනවා. ඒ වගේම කේලාම් කීමේ දුෂ්චරිත ක්ලේශෙන් දුරු වෙනවා. රහත් මාර්ගයෙන් තමයි සම්පප්පලාපෙන් දුරවන්නේ. එතකොට කෙනෙක්ට ප්‍රශ්නයක් එන්නට පුළුවන්, ඉතා වැදගත් ප්‍රශ්නයක්. ඒ කියන්නේ සෝවාන් මාර්ගයෙන් ප්‍රාණඝාත, අදින්නාදාන, කාමීච්ඡාචාරයන් සම්පූර්ණයෙන් හේතු රහේතු සහිතව දුරු කරනවා නම්, දුෂ්චරිත සංක්ලේශයේ මත නූපදනා පරිද්දෙන් දුරු කරනවා නම්, සකෘදාගාමි මාර්ගයේහි සම්මා කම්මන්තයක් තියෙන්නේ ඇයි කියලා. මොකද සම්මා කම්මන්තය අපේ සූත්‍රවල විස්තර කරලා තියෙන්නේ පානාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී, කාමේසු මිච්ඡාචාරා වේරමණී කියලා. එකම සූත්‍රයක විතරක් මේ අබ්‍රහ්මචර්යා වේරමණී කියලා දක්වලා තියෙනවා. අපේ ආචාර්යවරු හිතනවා ඒක ප්‍රමාද දෝෂයක් කියලා. ඉතින් ඒ විදිහට මේ ප්‍රමාද ලේඛනයක් කියලා. ඉතින් මේ විදිහට මේ ප්‍රධාන අකුසල තුනම සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණය වෙනවා නම්, ඉතිරි නොවි ප්‍රහාණය වෙනවා නම්, මොකද සෝවාන් වෙච්ච කෙනෙක් අතින් මේ ජීවිතේ විතරක් නෙවෙයි භවාන්තරේහිවත්, භවාන්තරයේක ඊළඟ භවයකදීවත් ප්‍රාණඝාත, අදින්නාදාන, කාමීච්ඡාචාර ආදී වන්නේ නැහැ. සුරාපානයක් සිද්ධවන්නේත් නැහැ. එතකොට එහෙම තියෙද්දී ඇයි මේ සකෘදාගාමි මාර්ගයේ නැවත සම්මා කම්මන්තයක් පහළවන්නේ? මේ සම්බන්ධයෙන් පරමත්ත දීපණී ටීකා දක්වලා තියෙනවා. මේ විදිහට සෝවාන් මාර්ගයෙන් සියලු දුෂ්චරිත, ඒ කියන්නේ ප්‍රාණඝාත, අදින්නාදාන, කාමීච්ඡාචාර කියන දුෂ්චරිත සංක්ලේශය සම්පූර්ණයෙන් දුරු වෙන බව ඇත්ත. නමුත් අපේ సంతාන තුල සමහර සංක්ලේශයන් තියෙනවා. දැන් උදාහරණයකට කාමයෙන් යුක්තව කරන යම් යම් ක්‍රියාකාරකම් තියෙනවා. ද්වේෂයෙන් යුක්තව කරන ක්‍රියාකාරකම් තියෙනවා. ඒවා වලිනුත් කාය, ඒ කියන්නේ සෝවාන් ආරයන් වහන්සේ නමක් ප්‍රාණඝාත, අදින්නාදාන, කාමීච්ඡාචාර සිදු නොකරාට සමහර ක්‍රියාකාරකම් ඔහු අතින් වෙන්නට පුළුවන්. ද්වේෂයෙන්, රාගයෙන් යුක්ත අකුසල ක්‍රියාකාරකම්. ඒවා පවා පිංගතුනි ඉහළ ඉහළ මාර්ගවලට යනකොට ප්‍රහාණය වෙලා යනවා. දැන් උදාහරණයකට සෝවාන් ආරයන් වහන්සේ නමක් මෛතුනේ දෙන්නට පුළුවන්. ඒ වගේ නමුත් සකදාගාමි මාර්ගයට යනකොට අපේ තේරවාද විවරණය තමයි, අටුවා විවරණය තමයි, සකදාගාමි කෙනෙක් මෛතුන ධර්මයේ දෙන්නේ නැහැ කියන එක. ඉතින් මේ විදිහ අනාගාමි වෙනකොට තවත් ඉහළට යනකොට ඒ කාමරාගය සම්පූර්ණයෙන් දුරු වෙලා යනවා. එතකොට මේ කාමරාගාදී කෙලෙස් දුරු වෙනකොට ඒ කෙලෙස් නිසා සිදුවිය හැකි යම් යම් කායික වාචික ක්‍රියාකාරකම් තියෙනවාද? ඒවා ප්‍රාණඝාත, අදින්නාදාන, කාමීච්ඡාචාර, මුසාවාද, පිසුනාවාච, පරුසාවාච, සම්පප්පලාප කියන ප්‍රධාන කර්මපත හත නොඋනත් මිච්ඡා ජීවේ කියන එක නොඋනත් යම් යම් ක්‍රියාකාරකම් සිද්ධ වෙන්නට පුළුවන්. කොටින්ම කියනවා හත්ත කුක්කුච්ච පාද කුක්කුච්ච ආදී දැඟලිලි වගේ ඒවා නටන ගයන වගේ ඒවා මේවා පවා සිද්ධ වෙනවනේ. ඒතර ඒවා පවා දුරු කරනවා ඉහළට යනකොට. දැන් ආර්යයන් වහන්සේ කෙනෙක් සින්දු කියනවා රහතන් වහන්සේ කෙනෙක් ගීත ගායනා කිරීමක් කරන්නේ නැහැ. රහතන් වහන්සේ කෙනෙක් නැටීමක් කරන්නේ නැහැ. ඒතර මේ විදිහට ඉහළ මාර්ගඵලවලට යනකොට ඒ කායික ක්‍රියාකාරකම් රාග ద్వේස මෝහයන් විසින් සිදු කරන කායික ක්‍රියාකාරකම් වාචික ක්‍රියාකාරකම් වලින් වැළකීමක් සිද්ධ වෙනවා. ඒ නිසා පින්වත්නි ප්‍රාණඝාතයෙන් වැළකීම ප්‍රාණඝාත අදින්නාදාන කාමීච්ඡාචාර කියන සියලු දුෂ්චරිත සංක්ලේශයන් සෝවාන් මාර්ගයෙන් දුරු වුණාට සකෘදාගාමි මාර්ගයෙන් සම්මා කම්මන්තේ විසින් සමහර කායික ක්‍රියාකාරකම් අකුසල කායික ක්‍රියාකාරකම් දුරු කරනවා. අනාගාමි මාර්ගයෙන්ුත් එහෙමයි. අරහත් මාර්ගයෙන්ුත් එහෙමයි. කොටින්ම කියනවා නම් අරූප බ්‍රහ්ම තලෙහි ඉපදිලා ඉන්න සෝවාන් ආරයන් වහන්සේ නමකට කයක් නැති වුණාට වචනයක් ප්‍රකාශ කිරීමක් නැති වුණාට సంతాన ගතව ඒ කායික වාචසික වීතික්‍රමණ කිරීමේ අර කියපු කයිම අකුසල ක්‍රියාකාරකම් කිරීමේ අනුසය පවතිනවා. ඉතිරි වෙලා පවතිනවා. ඒ අනුසය ධර්ම ප්‍රහාණය වෙනවා. ඉතින් ඒ නිසා සම්මා කම්මන්තෙන් ඒ අකුසල දුෂ්චරිත තුනම සෝවාන් මාර්ගයේ තියෙන සම්මා කම්මන්තෙන් දුර වෙලා තිබුණට ඉහළ මාර්ග ඵලවලට මේ සම්මා කම්මන්තේ නැවත පහළ වෙනවා. ඒකත් අපි තේරුම් ගන්නට ඕනේ. මිච්ඡා ජීවියත් එහෙමයි. සාමාන්‍යයෙන් සෝවාන් ආරයන් වහන්සේ කෙනෙක් මිච්ඡා ජීවේ සිද්ධ කරන්නේ නැහැ. මිච්ඡා ජීවෙන් වළකිනවා. නමුත් ඉහළ මාර්ගවලට යනකොට යම් යම් ජීවිකාවන් සිද්ධ කිරීම, ලෝභයෙන් ද්වේෂයෙන් යුක්තව යම් යම් ජීවිකාවන් සිද්ධ කිරීමෙන් වළකද. උදාහරණයකට රහතන් වහන්සේ නමක් එම්න වෙලදාමාදී කුසේසේත්ම සිද්ධ කරන්නේ නැහැ. ඉතින් මේ විදිහට තමන්ගේ ඒ වැරදි ක්‍රියාවලින් වැළකීමට අමතරව යම් යම් රාග දෝෂයන් විසින් රාගයේ විසින් ද්වේෂයේ හේතු කරගෙන රාගයේ හේතු කරගෙන සිදු කරන්නා වූ යම් යම් ක්‍රියාකාරකම් තියෙනවා නම් ඒ ක්‍රියාකාරකම් වලින් වැළකීම සිද්ධ වෙනවා ඒ ඉහළ මාර්ගවලට යනකොට. ඒ නිසා යට යට මාර්ගවලින් ප්‍රධාන දුෂ්චරිතයන් දුරු වෙලා ගියාට ඉහළ මාර්ගවල තියෙන විරති චෛසික වලින් සියොම් කායික වාචසික ඒ දුෂ්චරිතන ක්‍රියාකාරකම් වල දුෂ්චරිත කියනට වඩා දුෂ්චරිත කියන වචනේ කියන්නට පුළුවන්. නමුත් ඒ ක්‍රියාකාරකම් දුරු කෙනෙක් මතක තබා ගන්නට ඕනේ. ඒ වගේ මතක තියා ගන්නට ඕනේ ඵලසිතෙහිත්, ඒ කියන්නේ මාර්ගයට අනුතුරුව පහළ වෙන ඵලසිතෙහිත් විරති චෛසික තියෙනවා. ඒවත් මේ සමුච්ඡේද විරතියට සංග්‍රහ වෙනවා කියලා ටීකා ග්‍රන්ථවල දක්වලා තියෙනවා. ඒතර මේ සමුච්ඡේද විරතිහි ආරමුණ තමයි පින්වතුනි නිර්වාණ ධාතුව. ඒ නිර්වාණ ධාතුව අරමුණු කරගෙන තමයි මේ සියලු කෙලෙස්යන් දුරු කරන්නේ. එතකොට අර සමාදාන විරතිය, සම්පත්ත විරතිය ගත්තම සම්පත්ත විරතිය නම් Taman වෙත ඇලමිලා තිබෙන අරමුණ. ඒ කියන්නේ උදාහරණයකට දැන් ඔන්න සතෙක් මදුරුවෙක් වහලා දෙනවා, ඇඟේ ඉවර මරන්න සිත් වෙනවා. ඒ වෙලාවේ අරමුණ වෙන්නේ මදුරුවාගේ ජීවිතේන්ද්‍රිය. මොකද ජීවිතේන්ද්‍රියනේ අරමුණ වෙන්නේ ප්‍රාණඝාතයට. එතකොට මදුරුවා මැරීමෙන් වළකිනවා කියලා අදිෂ්ඨාන කරොත් ඒ වෙලාවේදී ඒ ජීවිතේන්ද්‍රිය අරමුණු කරගෙන තමයි මේ මැරීමෙන් වලකිමි කියන හිත ඇතිවන්නේ. මිච්ඡා කම්මන්තය සම්මා කම්මන්තය ඇතිවන්නේ. ඒ වගේම යම් කෙනෙක් ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නේ අහපු වෙලාවේදී අපි අසත්‍ය ප්‍රකාශ කරොත් එහෙම ලොකු ප්‍රශ්නයකට මැදි වෙන්නට පුළුවන්. ඒ වෙලාවේ අසත්‍ය ප්‍රකාශ කරන්න සිතක් පහළ වෙනවා. ඒ අවස්ථාවේදී ඒ අසත්‍යයෙන් ප්‍රකාශ කිරීමෙන් වලකිමි කියලා අදිෂ්ඨාන කරනවා. ඒ වෙලාවේදී ඒ වස්තුව තමයි ඒ මුලා කරන්නට තියෙන වස්තුව අරමුණු කරගෙන අපි වැරකීම සිද්ධ වෙනවා. මේ විදිහට පින්වතුනි ඒ අවස්ථාවේදී එළම තියෙනා වූ වස්තුව, ඒ තියෙනා වූ වස්තුව අරමුණු කරගෙන, ඒ දේ අරමුණු කරගෙන වැළකීම සිද්ධ වෙනවා. ඒ වගේම සමාදානයක්, සීල සමාදානයක් ආදී සිද්ධ වෙනකොට දැන් උදාහරණයකට ප්‍රාණඝාතයෙන් ඒකේ දක්වලා තියෙනවා පරමත දීපණියෙහි සමාදාන විරති චෛසිකයේ වර්තමාන ආරම්භන වෙන්නත් පුළුවන්, අනාගත ආරම්භන වෙන්නත් පුළුවන්. උදාහරණයකට යම් කෙනෙක් අදිෂ්ඨාන කරගන්න මම ප්‍රාණඝාතයෙන් වලකී සිටිමි කියලා අදිෂ්ඨාන කරනවා. ඒ වෙලාවේදී පින්වතුනි ලෝකයේහි ඕනතරම් සත්වයෝ ඉන්නවා. ඒ සත්වයන් තුළ ජීවිතේන්ද්‍රයත් පවතිනවා. ඒ ජීවිතේන්ද්‍රිය සාමාන්‍ය ආරම්භණයක් ලෙස අරගන්නවා. සාමාන්‍ය ආරම්මණයක් කියලා කියන්නේ ජීවිතේන්ද්‍රිය කියන අදහස. ඒක පරමාර්ථ ආරම්මණයක් වින්නතුනි. ජීවිතේන්ද්‍රිය සාමාන්‍ය කියලා විස්තර කරන්නේ. ඒක තමයි ඒක අතීත අනාගත පච්චුප්පන්න වශයෙන් ගත්තම ඒ පච්චුප්පන්න ආරම්මණවල ඒ වෙලාවේ පවතින ආරම්මණවල අදහසක් ලෙස ඒක අරගන්නවා. විදර්ශනා භාවනා විදිහට ඒක වැදගත් වෙනවානේ. එතකොට මේ පච්චුප්පන්න ජීවිතේන්ද්‍රිය සාමාන්‍ය අරගෙන ඒකෙන් අදිෂ්ඨාන කරනවා මම කිසිදු සතුකගේ ජීවිතේ තොර කරන්නේ නැහැ කියලා ඒ වෙලේ අදිෂ්ඨාන කරගන්නවා. ඒ වෙලාවේදී ඒ පච්චුප්පන්න අරමුණක් අරමුණු කරගෙන අපේ විරතිය සිද්ධ වෙනවා, වැළකීම සිද්ධ වෙනවා. සමහර අවස්ථාවලදී සමහරු අදිෂ්ඨාන කරගන්නවා මේ අද දවසේදී විතරක් මම සෙල් රකින්නවා කියලා. අද දවසේදී පහළ වෙන ඉන්නවා නම් යම් සත්වයෙක් ඒ සියලු සත්වයන්ගේ ජීවිතේන්ද්‍රිය තොර කිරීමෙන් වළකිනවා කියන එකයි ඒකේ තේරුම. ඒ වෙලාවේදී පින්වතුනි දක්වලා තියෙන පොත්පත්වල ඒ අවස්ථාවේ සමාදන් වෙන අවස්ථාවෙත් සත්වයෝ ඉපදිලා සිටිනවා. ඒ වගේම අනාගතයේ ඒ දවස ඇතුළත ඉදිරි දවස්වලදී සත්වයෝ පහළ වෙන්නට පුළුවන්. ඒ අවස්ථාවවලදී යම් කෙනෙක් එහෙම අදිෂ්ඨාන කරොත් එහෙම පච්චුප්පන්න ආරම්මන අනාගත ආරම්මන කියන මේ අරමුණු ජීවිතේන්ද්‍රිය අරමුණු වෙන්න පුළුවන් කියලා විරතියට අරමුණු වෙන්න පුළුවන් කියලා දක්වලා තියෙනවා. ඒ වගේම අජ්ජතග්ගේ පානුපේතං සරණං ගතං කියලා ත්‍රිවිධ රත්නේ සරණ යනවා වගේ ජීවිතාන්තයේ දක්වා ත්‍රිවිධ රත්නේ සරණ යනවා වගේ අද පටන් ජීවිතාන්තයේ දක්වාම මම පංචශීලයේ රකින්නෙමි, ප්‍රාණඝාතයෙන් වළකින්නෙමි, අසුරාපාණයෙන් අදින්නා දානෙන් ආදීන් වලකින්නෙමි කියලා අදිෂ්ඨාන කරනකොට ඒ වෙලාවෙත් අනාගත සත්වයෝ අපේ సంతාණයට සාමාන්‍ය වශයෙන් අරමුණු වෙන්නට පුළුවන් කියලා දක්වලා තියෙනවා. ඒ වගේම තවත් සමහර අය අදිෂ්ඨාන කරන ඊළඟ මාසෙ ඉඳලා මම සිල් රකින්නවා කියලා අදිෂ්ඨාන කරගන්නට පුළුවන්. ඒ වෙලාවේදීත් අනාගත ආරම්මණයක් ලෙස සිද්ධ වෙනවා කියලා ධර්මයේ දක්වලා තියෙනවා. මේ විදිහට සමාදාන විරතියේදී පච්චුප්පන්න ආරම්මන වෙන්නත් පුළුවන්, අනාගත ආරම්මන වෙන්නත් පුළුවන්. ඉතින් මේකෙදි මතක තියාගන්නට ඕනේ මේ සම්මා වාචා කියලා කියනකොට අපිට බැලුමට හැඟෙන්නේ යහපත් වචන කතා කිරීම වගේ. ඒකත් නිවැරදි. දැන් උදාහරණයකට යම් කිසි කෙනෙක් බොරු කීමෙන් වැළකීලා නම් ඉන්නේ, එයා අදිෂ්ඨාන කරගෙන බොරු කීමෙන් වැළකීලා සිටිනවා. බොරු කීමෙන් වැළකීලා සිටිනකොට ඒ කෙනාගේ සම්මා වාචාව නිසා මොකද වෙන්නේ? ඒ දුෂ්චරිතයන් යටපත් වෙනවා. ඒ කියන්නේ බොරු කීමේ දුෂ්චරිතය යටපත් වෙනවා. ඒක දුරස් වෙනවා. ඒක ටිකක් දුර්වල වෙනවා. ඒ අවස්ථාවේදී ඒක පවත්වාගෙන ඉන්නකොට ඒ සම්මා වාචාවෙන් ඒ අකුසල යටපත් වෙලා තියෙනකොට යම් කිසි වචනයක් අපි කතා කළොත් වන් කිසි වචනයක් ප්‍රකාශ කරොත් ඒක සත්‍ය වචනයක්ම යහපත් වචනයක්ම වෙනවා. ඒ නිසා බුරු කීමෙන්, හිස් වචන කීලෙම් කේලම් කීමෙන්, පරුස වචන කීමෙන් යම් කෙනෙක් වැළකී සිටිනවා නම් ඒ වැළකී සිටිනකොට විටින කෙනා යම් යම් වචනයක් කතා කරයි නම් ඒ කතා කරන වචනය අර්ථහන්විත වචනයක්, යහපත් වචනයක්, හිත් නොරිදවන වචනයක්, ඒ වගේම අර්ථහන්විත වචනයක්, අනුන් ભેද භින්න නොකරන වචනයක්, සත්‍ය වචනයක්. ඒක විශේෂයෙන් මතක තියාගන්නට ඕනි. හිත්‍රිද වෙන වචන කියලා කියනකොට ඒකෙන් අදහස් කරන්නේ පරුසා වාචාව. අපි ඒක කලින් අවස්ථාවක සඳහන් කරන්නට යෙදුනා. ಜಾති, ගෝත්‍ර, කුල ආදී ගැටමින් මෙවන් කුලවල ඉන්න මෙවන් පහත් අය කියලා පහත හෙළන අන්දමින් කතා කිරීම තමයි පරුසා වාචාව සිද්ධවන්නේ. එහෙම නැතුව යම් කෙනෙක් සැරෙන් කතා කරා කියලා, හඬ නගලා කතා කරා කියලා, තදින් අදහසක් ප්‍රකාශ කරා කියලා ඒක පරුසා වාචාවක් වන්නේ නැහැ. දැඩි අදහසක් ප්‍රකාශ කරා කියලා පරුසා වාචාවක් වන්නේ නැහැ. දැන් උදාහරණයකට තථාගතයන් වහන්සේ ඉදිරියට ශික්ෂාව නැත්නම් වැරදි වැඩ කරලා එන පෘථග්ජන භික්ෂූන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ හිස් පුරුෂය කියලා බණිනවා. මෝග පුරුෂය කෙසේ නම් මෙසේ කරයිද? මෝග කියන එකේ තේරුම හිස් කියන එක. හිස් කියන එකේ තේරුම පින්තුනේ సంతානය තුල නවලෝකෝත්තර ධර්මයේ අධිගමනය කරලා නැහැ කියන එකයි. මාර්ගඵල ධර්ම ඉපදිලා නැහැ. නිර්වාණය අධිගමනය කරලා නැහැ. ඒක තමයි හිස් කියලා කියන්නේ. ඒ නවලෝකෝත්තර ධර්මෙන් ශූන්‍යයි ඒ సంతානය. එවන් වූ කෙනෙක් හිස් පුරුෂය මේව කරන්න සුදුසුද කියලා දැඩි අවවාදයක් සිද්ධ කරනවා. ඊටාම දැඩි අවවාදය. උන්වහන්සේගේ సంతානයේ ද්වේෂයක් පහළවන්නේ නැහැ. නමුත් ඒ අවවාදය ඊටා දැඩි. ඒ දැඩි අවවාදය කවදාවත් පරුෂ වචනයක් වන්නේ නැහැ. ඒ නිසා අදහස සැරින් ප්‍රකාශ කරා කියන එකවත්, අදහස දැඩිව ප්‍රකාශ කරා කියන එකවත්, අදහස ස්ථිරව ප්‍රකාශ කරා කියන එකවත් පරුසා වාචාවක් වන්නේ නැහැ. පරුසා වාචාවක් වෙන්නේ තමන් වෙන කෙනෙකුගේ හිත රිදවන අර්ථයෙන්, වෙන කෙනෙකුගේ හිත බිඳවන අර්ථයෙන්, ඔහුට හානි, ඔහුට දුක ඇති කරන අර්ථයෙන්, ඔහුගේ හිතට අර සමහරට අපහාස කරන අර්ථයෙන්, ඒ වගේ යම් කිසි පහත් කුලයක අය මේ වගේ පහත් කුලයක අද ආදී ලෙසට ප්‍රකාශ කිරීම තමයි පරුසා වාචාව වෙන්නේ. ඉතින් ඒ නිසා පින්වතුනි ඒකත් අපි හොඳින් මතක තබා ගන්නට ඕනේ. ඉතින් ඒකෙන් අපි නමුත් හැමතිස්සෙම හැකි පෑම අවස්ථාවකදීම බුදුරජාණන් වහන්සේ කතා කර පෝරී වාචා, හිත මෘදු, ඒ කියන්නේ මෘදු වචන වලින් කතා කරන්නට ඕනේ. හිත් සනසන වචන වලින් කතා කරන්නට ඕනේ. ඒක තමයි සත්පුරුෂයෙකුගේ ගුණාංගය. ඉතින් මේ විදිහට යම් කෙනෙක් මේ බොරු කීමෙන් අදි බොරු කීමෙන් සපරුස වචන කීමෙන් හිස් වචන කීරෙම් කේලම් කීමෙන් වැළකී සිටිනවා නම් ඒ කෙනා යම් යම් වචනයක් කතා කරයි නම් යම් යම් අදහසක් ප්‍රකාශ කරයි නම් ඒ අදහස් ප්‍රකාශ කිරීම වචන ප්‍රකාශ කිරීමේ ගැබ් වෙලා තියෙන සත්‍ය වචනයක්මයි. එක්කෝ ඒ වචනේ සත්‍ය වචනයක්, ඒක හිත් නොරිද වෙන වචනයක්, ප්‍රිය වචනයක්, ඒ වගේම අර්ථහන්විත වචනයක්, මිනිසු සමගි කරවන වචනයක්. ඒ නිසා මේ සම්මා වාචා චෛතසිකයෙන් විරතියෙන් මේ වැරදි වචන වලින් වැළකී සිටිනකොට ඒ පුද්ගලයා කතා කරන වචන යහපත් වචන බවට පත් වෙනවා. සම්මා කම්මන්තයත් එහෙමයි. සම්මා කම්මන්තේ අදිෂ්ඨාන කරාම ප්‍රාණඝාතයෙන් අදින්නා දානෙන් කාමීච්ඡාචාරයෙන් වැළකීම සිද්ධ වෙනවා. ඒ වැළකීම සිද්ධ වුණාට පස්සේ ඒ දෙයින් වළකින කෙනා අතින් සිද්ධ වෙන ක්‍රියාකාරකම් හැම විටම වගේ බොහෝ සෙයින් යහපත් ක්‍රියාකාරකම්. ඔව් අතින් යම් යම් නොහොබිනා වැඩ වෙනවා වෙන්නට පුළුවන්. ඒවා තමයි ඉහළ මාර්ග ඥාන වලින් ප්‍රහාණය කරන්නේ පිංගතුනි. සෝවාන් වෙනකොටත් නොහොබිනා වැඩ යම් ප්‍රමාණයකට දුර වෙලා යනවා. ගොඩාක් ලද බොළඳ විලියට සෝවාන් ආරයන් වහන්සේලා හැසිරෙන්නේ නැහැ. අර දක්වලා තිනෝනේ සුභෝදාලංකාර ශාස්ත්‍රයේහි සිනහ වර්ග 6ක්, හිසිත, හසිත, විහසිත, උපහසිත, අපහසිත, අතිහසිත කියලා. ඒකෙදි තියෙනවා අන්තිම සිනහ වර්ග දෙක තමයි කඳුළු නගමින් සිනහසෙනවා. තව එකක් තමයි බඩ අල්ලගෙන නැත්නම් අවයවය හොලවගෙන බිම වැටිගෙන සිනහසෙනවා. එන මේ සිනහ දෙක පින්වතුනි අපහසිත අතිහසිත කියන මේ සිනහ දෙක අවහසිත අපහසිත කියන මේ සිනහ දෙක ආර්යයන් වහන්සේලා කිසිසේත්ම සිද්ධ කරන්නේ නැහැ. උන්වහන්සේලා අතින් සිද්ධ වන්නේ සිත හසිත, විහසිත, උපහසිත කියන සිනහ වර්ග හතර විතරයි. ඒනුත් රහතන් වහන්සේලා රහත් භාවයට පත් වුණාම විහසිත උපහසිත හඬවත් සිනහවත් එන්නේ. ඒ කියන්නේ හඬ නගලා සිනාසීමක් කරන්නේ නැහැ. දුරෙහි සොල්ලලා සිනාසීමක් කරන්නේ නැහැ. යට ආර්යයන් වහන්සේලා එහෙම වෙන්නට පුළුවන්. ඒතර සිත හසිත කියන දැස් දල්වලා තමන්ගේ ප්‍රසාදය ප්‍රකාශ කරන අර්ථයෙන්, සතුට ප්‍රකාශ කරන අර්ථයෙන් විදියේ හිනාවත්, ඒ වගේම දත්තග පෙන්නමින් සිනාවීමත් විතරයි සිද්ධ කරන්නේ. සිත හසිත කියන සිනහ දෙක විතරයි. මේ තමයි රහතන් වහන්සේලාගේ සිනහ. ඒ නිසා මතක තියාගන්නට ඕනේ ඉහළ මාර්ග ඥාන වලින් කෙලෙස් ප්‍රහාණය සිද්ධ කරනකොට, ඉහළ මාර්ග ඥාන වලින් කෙලෙස් ප්‍රහාණය සිද්ධ වෙනකොට ඒ సంతානේහි අර කියපු සමහර කායික වාචික ක්‍රියාකාරකම් වල ලොකු පරිවර්තනයක් සිද්ධ වෙනවා. ඒක ප්‍රාණඝාත ආදී විතරක් සිද්ධ වෙන්නට වෙලින් වැළකීමක් විතරක් නෙවෙයි, ඒ කායික ක්‍රියාවලින් යම් යම් කායික වාචික ක්‍රියාවලින් වැළකීම සිද්ධ වෙනවා. මේ තමයි පිංගතුනි විරති චෛසික වලින් සිද්ධ කරන්නා වූ වෙනස. ඒ වගේම සම්මා ආජීවයේ ගත්තම පිංගතුනි යම් කෙනෙක් සම්මා ආජීවයේ සමාදන් වෙලා ඉන්නකොට අදිෂ්ඨාන කරගෙන තියෙනකොට වැරදි ජීවිකාවලින් වළකිනවා. ප්‍රාණඝාත කරමින්, අදින්නා දාන සොරකම් කරමින්, කාමීච්ඡාචාරයේ යෙදෙමින්, බොරු කියමින් මේ රැකියාවන් ජීවිකාව සිද්ධ කරන්නේ නැහැ. අනුන් ભેද බින්න කරවමින් මේ වේදිකාව සිද්ධ කරන්නේ නැහැ. කුලියර මිනී මැරින් කරන්නේ නැහැ. ඒ තමයි සම්මා ආජීවයේ සමාදන් වෙච්ච කෙනාගේ ස්වභාවය. ඉතින් ඒ සම්මා ආජීවයේ පිහිටා සිටිනවා නම් යම් ඒකට කියනවා ආජීව පාරිශුද්ධ සීලය කියලාත් කියනවා. මේ සම්මා ආජීවයේ යම් කෙනෙක් පිහිටා සිටිනකොට එතුමා නැත්තම් ඒ පුද්ගලයා, පුද්ගල පුරුෂයා හෝ ස්ත්‍රිය යම් ජීවිකාවක් සිද්ධ කරයි නම්, යම් රැකියාවක් සිද්ධ කරයි නම් ඒ රැකියාව ජීවිකාව තුළින් ඔවුන් යහපත් දෙයක්මයි සිද්ධ කරන්නේ. අර්ථාන්විත දෙයක්මයි සිද්ධ. කාටවත් හානියක් නොවන පරිද්දෙන් තමයි ජීවිකාව ගෙනගෙන යන්නේ. ඔවුන් දැන් භික්ෂුන් වහන්සේ කෙනෙක් වුණත් සීලය බෙහෙද නොකරගෙන තමයි මේ ජීවිකාව සිද්ධ කරන්නේ. ඒ ප්‍රත්‍ය උපයන්නේ. ඒ නිසා මතක තියාගන්න සම්මා ආජීවයේ සමාදන් වෙලා වැරදි ජීවිකාවෙන් යමෙක් වළකිනවා නම්, යමෙක් ඒ වැරදි ජීවිකාවලින් වළකින්නට අදිෂ්ඨාන කරගෙන ඉන්නවා නම් ඒ පුද්ගලයාගේ ජීවිකාව යහපත් ජීවිකාවක්. කිසිම විටකත් අනික් කෙනෙකුට හානි වෙන ජීවිකාවක් නෙවෙයි. අනුන්ගේ දේවල් කඩා වඩා ගන්න ජීවිකාවක් නෙවෙයි. හොරබොරු වංචා තියෙන ජීවිකාවක් නෙවෙයි. රැකියාවක් නෙවෙයි. ජීවන උපායක්, ජීවන ක්‍රමයක් නෙවෙයි. ඒ නිසා සම්මා ආජීවයේ සමාදන් වෙච්ච කෙනා ඉතාම හොඳින් කාලය ගත. හැබැයි ඒ කෙනාගේ වීරිය අධිකයි. මොකද හේතුව පින්වතුනි අපි කියන ඊසි මනී කියලා කියන්නේ, ඊසි මනී කියනකොට එතනදී අපිට යම් යම් පාප ක්‍රියාවන් සිද්ධ කරලා පහසුවෙන් ධනෙ හොයාගන්නට පුළුවන්. නමුත් සීලය සමාදන් වෙලා මේ ධනෙ හොයාගන්න යනකොට ගොඩක් වෙහෙසෙන්නට වෙනවා. ඒක භික්ෂුන් වහන්සේලාට විශේෂයි. දැන් භික්ෂුන් වහන්සේලාගේ දක්වලා තියෙනවානේ යම් කෙනෙක් මිච්ඡා ජීවේන, ඒ කියන්නේ තමන්ගේ වැරදි ක්‍රියාවලින් වළකින්නේ නැතුව ජීවිකාව කරගන්න යනවා නම්, ඒ කියන්නේ කාක සූරේන දන්සිනා ඒ කියන්නේ යම් කෙනෙක් කාක්කෙක් වගේ භික්ෂුන් වහන්සේ කෙනෙක් අනුන්ගෙන් දේවල් ඉල්ලා ගනිමින් ඒ දේවල් කරමින් කටයුතු කරනවා නම් ඒ කෙනාගේ ජීවිතයේ පහසුයි. ඒ කියන්නේ ඔහුට පහසුවෙන් ජීවත් වෙන්නට පුළුවන්. ජීවිතේ පහසුවෙන් ගත කරන්නට පුළුවන්. පහසුවෙන් ප්‍රත්‍ය හොයා ගන්නට පුළුවන්. හැබැයි කවදාවත් සතුටු වෙන්නට බෑ. Taman මේ අනුභව කරන පරිභෝග කරන ප්‍රත්‍යයන් අධාර්මිකව හොයාගත්ත දේවල් නිසා. ඉතින් එයාගේ ජීවිතය හැබැයි පහසුවෙන් ජීවිතේ ගත කරන්නට පුළුවන්. හැබැයි යම් කෙනෙක් ශික්ෂාපද රකිමින් ශික්ෂාපද වලට ගරු කරමින් ජීවිතේ ගත කරනවා නම් හිරිමතාච දුජ්ජීවන් නිච්ඡං සුචි ගවේසිනා කියලා දක්වලා තියෙනවා. ඒ කියන්නේ හිරිමතාත දුජ්ජීවන් යම් කෙනෙක් සිල් රකමින් ජීවිතේ ගත කරනවා නම් එයාගේ ජීවිකාව ටිකක් අපහසුයි. ධනෙ හොයාගන්න ප්‍රත්‍ය හොයාගන්න අමාරුයි. හිරිමතාත දුජ්ජීවන් නිච්ඡං සුචි ගවේසිනා නිතරම පිරිසුදු භාවයේ පතනවා නම් මගේ මේ සීසුදු පිරිකරක්වත් අධාර්මික උපයාස අපයාගත් එකක් නෙවෙයි. මුදල් හොයාගෙන මුදල් වියදම් කරමින් අසපයාගත් එකක් නෙවෙයි. මගේ මේ පිරිකර කිසිවක්ම මිනිස්සුන්ගෙන් ඉල්ලාගත් ඒවා නෙවෙයි. අධාර්මිකව දායි නොපැවරු නොනාති නොඥාති දායකයන්ගෙන් ඉල්ලා පවරාගත් දේවල් නෙවෙයි කියලා මේ ඉල්ලා පවරාගත් එක සතුටු වෙන්නට පුළුවන්. ඒ නිසා ඒ වගේ වැරදි ක්‍රමවලින් භික්ෂුන් වහන්සේ කෙනෙක් ජීවිතය ගත කරන්නේ නැතුව නිවැරදි ලෙසම විනයටම ගරු කරමින් විනයම හිස මත තබාගෙන විනයටම ගරුත්වය දෙමින් විනයානු කූලවම ජීවත් වෙන්න හදනවා නම් උට ගොඩාක් කරුණු කාරණා හිතන්න තියෙනවා. ගොඩාක් දේවල් අතහරින්නට සිද්ධ වෙනවා. ලැබෙන පිරිකර අධාර්මික දේවල් නම් සමහරට අතහරින්න සිද්ධ වෙනවා. කෝකා සාරිපුත්‍ර මෞද්ගල්‍යාන ස්වාමීන් වහන්සේලා දෙනමට අර කෝකාලික භික්ෂූන් වහන්සේ ගොඩාක් පිරිකර සංවිධානය කරානේ අධාර්මික විදියට අකප විදියට ගොඩාක් පිරිකර ලැබුණා. ඉතින් මුන්නහන්සේලා කල්පනා කරා මොන හේතුවෙන්ද මෙච්චර පිරිකර ලැබුණේ? ඒ වෙලාවේ දිටුවා මේ කෝකාලික භික්ෂුව මේ අධාර්මිකව තමයි පිරිකර හොයාගෙන තියෙන්නේ. ඔව් ඒ භික්ෂුන් වහන්සේගෙනුත් විමසා සිටියා. ඊට පස්සේ මොකද කරේ? ඒ සියලුම පිරිකර උන්වහන්සේලා අතහැරලා පිටත් වුණා. ඒ වගේ පින්වතුනි ධාර්මිකව ජීවිතය ගත කරනකොට විනයානුකූලව ජීවිතය ගත කරනකොට සමහර දේවල් අපිට අතහරින්නට සිද්ධ වෙනවා. ඒක තමයි විනය ස්වභාවය. ගිහි ගෙදර අයටත් එහෙමයි. ඒ කියන්නේ සීලය ආරක්ෂා කරන්නට සමහර ලාවට පහසුවෙන් ධනෙ උපය ගන්න පුළුවන් සීලේ කඩාගෙන. නමුත් එහෙම වුණාට Taman ඒ ධාර්මිකව ජීවිතයට ගරු කරනවා නම් ඒ ධනෙ ආදී අතහරලා Tamanගේ සීලය රැක ගන්නවා. ඉතින් ඒ නිසා ඒ ජීවිතය ගත කරන ලොකු වීරියක් ඕනේ. ඒ නිසා මතක තියාගන්න සම්මා ආජීවයෙන් ගත කරන කෙනා බොහොම වෙහෙස මහන්සිලා තමයි ජීවිතේ ගත කරන්නේ. භික්ෂුන් වහන්සේ ලොකු වෙහෙසකින් තමයි ප්‍රත්‍යසෝවාගන්නේ. ඉතින් මේ විදිහට මේ සම්මා ආජීවයේ පිහිටා සිටිනකොට යහපත් නිවැරදි ජීවිකාවන් සිද්ධ කිරීමට ලොකු වීරියක් තමන්ගේ సంతානය තුළ පවතිනවා. ඒ වීරියෙන් යුක්තව කටයුතු කිරීම තමයි මේ පුද්ගලයාගේ ස්වභාවය. මේ විදිහට පින්වතුනි මේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මේ මාර්ගාංග තුන නිසා අපි වැරදි වැඩවලින් වළකිනවා. ඒ වැරදි වැඩවලින් වැළකුණාම අපි විසින් සිදු කරන කායික ක්‍රියාකාරකම් වාචසික ක්‍රියාකාරකම් අපේ ජීවිකාව ඉතාම ධාර්මික වෙනවා, යහපත් වෙනවා, ප්‍රසන්න වෙනවා, අන් අයට ප්‍රියභාවය උපදවන්න බවට පත් වෙනවා. ඉතින් මේ විදිහට අපි මේ විරති චෛසික තුන පිළිබඳව හොඳ අවබෝධයක් ඇති කරගන්නට ඕනේ. මේ විරති චෛසික සම්බන්ධයෙන් අපි දැඩි අවධානයක් ලබා දෙන්නට ඕනේ. මේ විරති චෛසිකයන් පින්වතුනි සාමාන්‍යයෙන් අභිධර්ම ක්‍රමයෙන් ගත්තොත් මහා කුසල සිතෙහි පහළ වෙනවා. මහා කුසල සිතේ එකවර එකයි පහළවන්නේ. ඒ කියන්නේ තුනම එකපාර පහළ වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි දැන් යම් කෙනෙක් ප්‍රාණඝාතයෙන් වළකින් නෙමී කියලා අදිෂ්ඨාන කරනකොට ප්‍රාණඝාතයෙන් වැළකීම විතරයි සිද්ධ වෙන්නේ. ඒ වෙලාවේ අදින්නා දාණයෙන් වැළකීම, කාමීච්ඡාචාරයෙන් වැළකීම, මුසාවාදාදීන් වැළකීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේ මිච්ඡා ජීවයෙන් වැළකීම සිද්ධ වෙන්නේත් නැහැ. එම යම් කෙනෙක් කවුරු හරි අදින්නා දාණයෙන් වැළකීමී කියලා අදිෂ්ඨාන කරොත් එහෙම ඔහු ඒ වෙලාවේ වරකින්නේ හොරකමින් විතරයි. ඔහු ප්‍රාණ ඝාතයෙන් බොරු කීමෙන් ආදීන් වළකින්නේ නැහැ. යම් කෙනෙක් මුසාවාදයෙන් වළකින්නේ මේ කියලා අදිෂ්ඨානයක් සිද්ධ කළොත් ඒ වෙලාවේ බොරු කීමෙන් විතරයි වළකින්නේ. අනිත් අකුසල වලින් වැළකීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ විදිහට මේ අකුසල කර්මයන් ඒ මහා කුසල සිතෙන් යම් යම් විරතියක් අදිෂ්ඨාන කළයි නම් කරයි නම් ඒ යම් යම් විරතියක් අදිෂ්ඨාන කරයි නම් ඒ විරතිය ඒ විරතියෙන් ඒ අකුසලය ඒ කියන ලද අකුසලයෙන් වැළකීම පමණයි සිද්ධවන්නේ. අනිත් අකුසල් වලින් වැළකීමක් සිද්ධවන්නේ නැහැ. මේක තමයි කාමාවචර විරතිවල ස්වභාවය. කාමාවචර විරතිවල ස්වභාවය තමයි ඒ අදාළ වෙන අකුසලයෙන් විතරයි වැළකීම සිද්ධවන්නේ. අනිත් අකුසල් වලින් වැළකීමක් සිද්ධවන්නේ නැහැ. නමුත් ලෝකෝත්තර සිත්වල පහළ වෙනකොට මේ සම්මා කම්මන්තේ විසින් ප්‍රාණඝාතයෙන් වැළකීම, අදින්නාදානෙන් වැළකීම, කාමීච්ඡාචාරයෙන් වැළකීම කියන මේ වැළකීම් තුනම එකපාර සිද්ධ වෙනවා. ඒ වගේම සම්මා වාචා විසින් බොරු කීම, හිස් වචන කීම, කේලාම් කීම, පරුස වචන කීම වලින් වළකිනවා. මේක එකවර සිද්ධ වෙනවා. ඒ නිසා ලෝකෝත්තර සිතෙහි ආජී විරති චෛසික තුනම තියෙනවා. සම්මා වාචා කම්මන්ත ආජීව කියන චෛසික සකාමාවචර කුසල සිතේ එකවර එකක් පමණයි පහළවන්නේ. දැන් මිත් සම්මා ආජීවයේ සමාදන් වෙනකොට ඒ අදිෂ්ඨාන කර ගන්නකොට ඒ සම්මා ආජීවයේ විතරයි පහළවන්නේ. ඒ වෙලාවේ සම්මා කම්මන්ත සම්මා වාචා කියන චෛසික ධර්ම පහළවන්නේ නැහැ. ඒ තව විශේෂයක් තියෙනවා. මේ විරති චෛසික ධර්මියෝ චෛතසිකයෝ රහතන් වහන්සේගේ సంతානෙහි පහළවන්නේ නැහැ. ඵලසිත උපදින වෙලාවේ විතරක් පහළ වෙනවා. රහත් సంతානෙහි විරති චෛසික පහළවීමක් සිද්ධවන්නේ නැහැ. මොකද හේතුව විරති චෛසික වලින් සිද්ධ කරන්නේ පින්වතුනි වැලකීමනේ. විරති චෛසිකෙන් සිද්ධ කරන්නේ කරන්නට තියෙන අකුසල් කර්ම වලින් වැලකීම, අකුසල වලින් විරමණය වීම, හැකිලීම, ඒ තමන් නොකරන ලෙසට සිත හැකිලීම. රහතන් වහන්සේ කෙනෙක් සීල දුෂ්චරිතයන් දුරු කරලා තියෙන නිසා තේරවාද අභිධර්මයේ හැටියට රහතන් වහන්සේ කෙනෙක් මේගේ సంతානෙහි අමුතුවෙන් විරමණය වීමක් වැළකීමක් සිද්ධවන්නේ නැහැ. එහෙනම් මතක තියා ගන්නට ඕනේ මේ විරති චෛසික ධර්මියෝ ඵලසිත පහළ වෙන අවස්ථාව අතහැර මේ විරති චෛසික ධර්මියෝ පහළවන්නේ පින්වතුනි ඒ අකුසල ධර්මයන් තියෙන సంతානෙක පමණයි. ඒක ඵලසිතට අදාළවන්නේ නැහැ. මොකද ඵලසිත පහළවන්නේ රහත් సంతානෙක. ඒ අරිහත් ඵලසිත මං කියන්නේ අරිහත් ඵලසිත පහළවන්නේ පිරිසුදු කෙලෙස් වලින් සම්පූර්ණ මිදුනා වූ సంతානයක. ඒක මාර්ගසිතෙහි ප්‍රතිබිම්බයක් ලෙස, විපාකයක් ලෙස පහළ වෙන සිතක්. ඒ නිසා ඒ අරිහත් ඵලසිතෙහි විරිත්යිසික ධර්ම තුන තියෙනවා. නමුත් කාමාවචර සිත් වශයෙන් ගත්තම ඒ කාමාවචර සිත්වල කුසල සිත්වල නැත්නම් යහපත් සිත්වල, සෝබන සිත්වල මේ විරිත්යිසිකයෝ පහළවන්නේ කෙලෙස් සහිත సంతානයක පමණයි. ඉතින් ඒ නිසා ඒ රහතන් වහන්සේගේ సంతානෙහි කෙලිස් ධර්ම නැති නිසා උන්වහන්සේගේ సంతානෙහි විරති චෛසික පහළවන්නේ නැහැ. ඒක කොටිම මෙහෙම උදාහරණයකින් උනත් තේරුම් ගන්න. රහත් භික්ෂූන් රහත් සාමණේරයන් කෙනෙක් ඉන්න. සාමණේරයන් වහන්සේ නමක් ඉන්නවා. දැන් රහත් සාමණේරයන් කියලා කියෙන්න පුළුවන්. දැන් සෝපාක ස්වාමීන් වහන්සේ සාමණේර භූමියේදීම රහත් වුණා. ඒ වගේම සුමන සාමණේරෝ සාමණේර භූමියේදීම රහත් වුණා. සාමණේර කියලා කියන්නේ දසීල්පද 10යිනි රකින්නේ. සීල්පද 10ක් තියෙනවා. ඒ වගේම දස දනුවම්වත් දස ඊට පස්සේ නාසනා කියලා තියෙනවා. සියල්ලම එකතු කරාම ශික්ෂාපද එක්කම 20යි. ඊළඟට සේකියා 75ක් තියෙනවා. ඊළඟට වත්තක්කන් දෙකේ වත් 14ක් තියෙනවා. මේ ටික තමයි සාමණේර භික්ෂුන් වහන්සේ කෙනෙක්ගේ සීලය. ඒ වගේම උන්ට තියෙනවා දුට්ටුල්ලාචාර කියලා තවත් කාය සංසර්ග, සුක්ඛ විසට්ටි ආදී වූ මේ අත්තකාම් පාරිචරිය දුට්ටුල්ල වාචා කියන හතරෙනුත් වළකින්නට ඕනි. තවත් පොත්වල දක්වලා දෙන භික්ෂුන් වහන්සේලාගේ සීළු ලෝකවජ්‍ය ක්‍රියාවලිනුත් වළකින්නට ඕනේ කියලා. ලෝකවජ්‍ය ශික්ෂාපද වලිනුත්. හරි, කෙසේ වෙතත් මේ රහතන් සාමණේරයන් වහන්සේලාගේ චාරිත්‍රයක් තමයි සාමාන්‍ය අද කාලයක සිද්ධ කරනවා. ඒක ඊට පැවතිච්ච දෙයක්. පොහොය දවසේදී, උපෝසත දවසේදී, උපෝසතේ සිද්ධ කරාට පස්සේ භික්ෂූන් වහන්සේලා මේ සාමණේර ස්වාමින් වහන්සේලාට දස සීලේ සමාදන් කරවනවා. ඒ කියන්නේ සීළු සාමණේරයන් වහන්සේලා නැවත තිසරණේ සමාදන් වෙලා ප්‍රාණයාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී කියලා මේ ශික්ෂාපද සමාදානයක් සිද්ධ කරනවා. ඉතින් ඒක රහතන් වහන්සේ කෙනෙක් අතින්වත් වෙන්නට පුළුවන්. රහතන් වහන්සේ කෙනෙක් පාණාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී කියලා ශික්ෂාපද සමාදන් වෙනවා. නමුත් එහෙම සමාදන් වුණා කියලා ඒ අවස්ථාවේදී විරති චෛසිකයන්ගේ පහළවීමක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක තමයි තේරවාද අභිධර්මයේ විවරණය. මේක ටිකක් විස්තර කරන්න ටිකක් අමාරුයි. නමුත් කෙසේ නමුත් අපි තේරුම් ගන්නට ඕනේ දේ තමයි ඒ විරති චෛතසිකයෝ පහළවන්නේ අපේ సంతානෙහි අකුසල ධර්ම තියෙනකොට ඊට ප්‍රතිවිරුද්ධවයි මේ සංඥා පහළවන්නේ. ඒ නිසා තමයි රහතන් වහන්සේ නමකට විරති චෛසිකයන් පහළවීමක් නැත්තේ කියලා ධර්මයේ දක්වලා තියෙනවා. හැබැයි ඵලසිත මේකට විශේෂයි. අරිහත් ඵලසිත සියලු ඵලසිතත විරති තියෙනවා. අරිහත් ඵලසිතෙත් විරති පහළ වෙනවා. මොකද හේතුව මාර්ග ඥාන මාර්ගසිතෙහි ප්‍රතිබිම්බයක් ලෙස, විපාකයක් ලෙස තමයි මේ ඵලසිත පහළවන්නේ. ඉතින් ඒ නිසා පින්වතුනි මේ විරතීන්ගේ තියෙන කාමාවචර ලෝකෝත්තර භේදයත් අපි ওই විදිහට දැනගන්නට ඕනේ. මේ විරති චෛසික ධර්මයෝ సంతාන තුල පහළ වෙනකොට තමයි මිනිසු සිල්වත් වන්නේ, මිනිසු ගුණවත් වන්නේ, යහපත් මිනිසු බවට පත්වන්නේ, විශ්වාස කටයුතු අය බවට පත්වන්නේ. ඒ වගේ මේ විරති චෛසික ධර්මයෝ අපි ඊටාම ගරුකොට සලකන්නට ඕනේ. අපි නිතර නිතර විරතීන් අපේ సంతානය තුල ඇති කරගන්නට ඕනේ. නිතර නිතර විරති චෛසිකයන් ඇති කරගන්න තියෙන අධික්‍රමයේ තමයි පින්වතුනි අපිට හැමතිස්සෙම පව කරන්න අවස්ථාව වෙන්නේ නැහැනේ. අපි නිතර කරන්නට ඕනේ ශික්ෂාපදයන් ආවර්ජනා කරන එක, සමාදන් වෙන එක, අදිෂ්ඨාන කරගන්න එක. නැවත නැවත අදිෂ්ඨාන කරන්නට ඕනේ, නැවත නැවත සමාදන් වෙන්නට ඕනේ. සමහර කෙනෙක්ට හිතෙන්නට පුළුවන් අපි නම් පන්සිල් පද කඩන්නේ නැහැ, ඒ නිසා එකපාරක් සමාදන් වුණාට ඇති කියලා. ඒකත් ගැටලුවක් නැහැ, ඒකත් ප්‍රමාණවත්. නමුත් අපි නිතර නිතර අදිෂ්ඨාන කරගන්නකොට ඒක හුරුවක් බවට පත් වෙනවා, නැවත නැවත හිතට මතක් වෙන රිමයින්ඩ් එකක් බවට පත් වෙනවා. එහෙම වෙනකොට අපේ సంతානෙහි සීලේ එන්න එන්න ස්ථාවර වෙනවා, එන්න එන්න ස්ථාවර වෙනවා. දැන් උපෝසත දවස්වලදී විසාකා මහා උපාසිකාව පවා ආපානාති පාතා වේරමණී, අදින්නා දානා වේරමණී, අබ්‍රහ්මචර්යා වේරමණී කියලා අෂ්ටාංග උපෝසතයක් සමාදන් වුණානි. ඒ වගේම සියලු සත්වයන්ට මෛත්‍රී වඩ නවාංග උපෝසත සීලයක් සමාදන් වුණානි. එතකොට සෝවාන් ආරයන් වහන්සේ කෙනෙක් වෙච්ච විසාකාව මොකද පානාති පාතා වේරමණී කියන එක අදිෂ්ඨාන කරගන්නේ? මොකද එතුමිය සෝවාන් වෙනකොට පාන ප්‍රාණඝාතයෙන් අදින්න දානේ මුසාවාදීන් සම්පූර්ණයෙන් වැළකීලා ඉන්නේ. එහෙම වුණත් ඔවුන් අදිෂ්ඨාන කරගන්නවා. එහෙනම් පෘථග්ජනයෝ ගැන කවර කතාද පින්වතුනි? මොකද අපි මේ සමාදාන විරතියෙන්, සම්පatti විරතියෙන් යම් යම් අකුසලයන්ගෙන් වැළකුණාට අපාතින් ඒවා නැවත නැවත සිද්ධ වෙන්නට පුළුවන්. කොටිම්ම කියනවා නම් නියත විවරණ ලැබූ මහා බෝධිසත්වයන් විසින් අතින් පවා මේවා අකුසල සිද්ධ වෙන්නට පුළුවන්. අත්ත භංජක මුසාවක් විතරයි සිද්ධවන්නේ නැත්තේ. අනිත් අකුසල සිද්ධ වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා අපි ගැන කවර කතාද? අප ඕන කෙනෙක් අතින් මේ වගේ අකුසල කර්ම සිද්ධ වෙන්නට පුළුවන්. නැවත නැවත පාපයන් සිද්ධ වෙන්නට පුළුවන්. බොරු කීම ආදී සිද්ධ වෙන්නට පුළුවන්. ප්‍රාණඝාත ආදී සිද්ධ වෙන්නට පුළුවන්. අපි ඒවා සාධාරණීකරණය කරන්න හොඳ නැහැ. ඒවා අපි අතින් සිද්ධ වෙනවා කියලා හිතන්නට හොඳ නැහැ. අපි පුළුවන් තරම් එකකින් වලකින්නට අදිෂ්ඨාන කරගන්නට ඕනේ. ඒ වලකින්නට අදිෂ්ඨාන කරගැනීමේ තියෙන එකම උපාය තමයි නැවත නැවත ශික්ෂාපද ආවර්ජනා කරන එක. නැවත නැවත ශික්ෂාපද අදිෂ්ඨාන කරගන්න එක. නැවත නැවත ශික්ෂාපද හිතර නංවා ගන්න එක. එහෙම නැවත නැවත ශික්ෂාපද අදිෂ්ඨාන කරගන්නකොට, නංවා ගන්නකොට තමන්ට නිතර සිහි වෙන්නට පටන් ගන්නවා මම සීලවන්තයෙක්, මම බෞද්ධයෙක්, මම බුදුරජාණන් වහන්සේ සරණ ගියපු කෙනෙක්. ඒ නිසා මම වගේ කෙනෙක්ට මේ පානඝාත ආදී සිද්ධ කිරීම, මුසාවාද ආදී සිද්ධ කිරීම ගැළපෙන්නේ නැහැ කියන හිතවිල්ල එනවා. ඒ වගේම අපේ සිත සීලයට තව තවත් නැඹුරු වෙනවා. තව තවත් සීලෙහි මුල් බැස ගන්නවා, ස්ථාවර වෙනවා, අදිෂ්ඨානයේ ශක්තිමත් වෙනවා. ඒ වගේම සතිය සමාධිය පිහිටනවා. ඒ නිසා අපි ආරාධනා කරනවා දිනපතා උදේ සවස අපි අපේ පංචශීලයේ අදිෂ්ඨාන කරගන්නට ඕනේ. පුළුවන් හැය නිතර නිතර පංචශීලයේ ආවර්ජනා කරන්නට ඕනේ. තිසරණ සහිතව පංචශීලයේ ආවර්ජනා කරන වඩා සුදුසුයි. නැවත නැවත තිසරණ සරණේ සිදු කරන්නට ඕනේ. ඒ වගේම පංචශීලයේ ආවර්ජන කරන්නට ඕනේ. එතකොට අපි කවදාවත් ඒ ප්‍රාණඝාත ආදී සඳහා නැඹුරු වෙන්නේ නැහැ. බුද්ධ ගුණ, බුද්ධ ලම්මන ප්‍රීතිය පවතිනවා. අර කියන්නේ යෝච ධර්මයේ දක්වලා තියෙනවා යම් කෙනෙක් බුද්ධානුස්සතිය නැවත නැවත සිහි කරනවා නම් ඔහු සදා නිතරම සුවසේ සැතපීලා සුවසේ අවදි වෙනවා කියලා. ඒ නිසා අපි නිතර සිහි කරන්නට මේ තිසරණයේ සමාදන් වෙලා තිසරණයේ සිහි කරනකොට වර බුදු ගුණ, දහම් ගුණ, බුද්ධ රත්නේ සරණ යමි, ධර්ම රත්නේ සරණ යමි, සංඝ රත්නේ සරණ යමි කියන පද තුන හරි නැවත නැවත ආවර්ජනා කරනකොට, මනසිකාර සිද්ධ කරනකොට එතන බුද්ධ කියන අවබෝධය ලැබූ කෙනානි. ඒ වගේම ධර්මයේ කියන්නේ නවලෝකෝත්තර ධර්මයේ නිසා පරියාප්ති ධර්මයේනි, සංඝ කියන්නේ සුපටිපන්නතාදී ගුණ ඇති මහා සංඝ රත්නේනි. එතන බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා නැවත නැවත ආවර්ජනා කරනකොට බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති භාවනාවකුත් පිටින් පිට වැඩෙනවා. පානාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී කියලා ඒ ශික්ෂාපද ටික අදිෂ්ඨාන කරනකොට අපේ සිත පාපයන්ගෙන් වලකිමින්, අකුසලයන්ගෙන් වලකිමින් සීලෙහි මනාකොට පිහිටා සිටිනවා. මේ විදිහට නැවත නැවත තිසරණයත්, පංචශීලයත් ආවර්ජනා කරනවා නම්, නැවත 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 ආවර්ජනා කරනවා නම්, ඒ ආවර්ජනා කිරීම තුළ අපේ సంతාන තුළ ඉන්ද්‍රිය ධර්මාදී දියුණු වෙනවා. සීල පාරමිතාව ශක්තිමත් වෙනවා. සීල පාරමිතා පූර්ණය කරනකොට පින්වතුනි සීල් රැකීමනි සිද්ධ කරන්නේ. සීල් රැකීමේදී සීල රක්ෂාවේ ශක්තිය ඇති කර ගන්නට ඕනේ. ඒ කියන්නේ සීලේ සදා පදනම දා ගන්නට ඕනේ. ශක්තිමත් සීලයක් ඇති කර ගන්නට ඕනේ. ශක්තිමත් පදනමක් ඇති කර ගන්නට. ඒ ශක්තිමත් පදනම ශක්තිමත් සීලේ ඇති කර ගැනීමට සීලේ නැවත නැවත ආවර්ජනා කරන්නට ඕනේ. සීලේ නැවත නැවත අදිෂ්ඨාන කරන්නට ඕනේ. සීලේ නැවත නැවත සීලේ පිහිටා සිටින්නට ඕනේ. එහෙම දේවල් සිද්ධ කරන්නට ඒ අදිෂ්ඨාන කිරීමට අපි ශික්ෂාපද නැවත නැවත අදිෂ්ඨාන කිරීමෙන් අපේ සීලය ශක්තිමත් වෙනවා, සීලය ප්‍රබල වෙනවා, සීලයේ හිත පිහිටා සිටිනවා. ඒක සීල පාරමිතාව බවටත් පත් වෙනවා. ඒ නිසා සීල පාරමිතාව පූර්ණය කරන අය විසින් නිතැතිම්ම මේ ශික්ෂාපද අදිෂ්ඨාන කරමින් ත්‍රිවිධ රත්නේ ත්‍රිවිධ සරණයත් ශික්ෂාපදත් අදිෂ්ඨාන කරන්නට දැඩි ලෙස හිතා ගන්නට ඕනේ. ඒක තුළින් මේ විරති චෛතසිකයන් එන්න එන්න ප්‍රබල භාවයට පත් වෙලා දවසක අපිට සමුච්ඡේද විරතියෙන් මේ සියලු දුෂ්චරිත සංක්ලේශයන් දුරු කර ගැනීමේ හැකියාව ලැබෙනවා කියන එක අපි සිහි කර ගන්නට ඕනේ. ඉතින් එසේ අදිෂ්ඨාන පිහිටුවා ගන්න හැම දිනාටම මේ සම්පත්‍ය විරතිය සමාදාන විරතිය අද පොහොය දවසේදී බක්පුන් 15ක් පොහොය දවසේදී බොහෝ අය අටසිල් සමාදන් වෙලා ඇති. ඉතින් ඒ සියලු දෙනාම සමාදන් වුණා වූ සමාදාන විරතිය, ඒ වගේම සම්පත්‍ය විරතිය දවසක සමුච්ඡේද විරතිය දක්වා දියුණු කරගෙන ඒ දුෂ්චරිත සංක්ලේශයේ හේතු ඝාතනය කොට දිනක අමා මහ නිවනින්ම සැනසෙන්නට ලැබේවා කියලා විශේෂයෙන් මම ආශිර්වාද සිද්ධ කරනවා. ඉතින් අද දවසේදී ධර්ම දේශනාවේ අරමුණ ලෙස දක්වලා තියෙන්නේ 2025 අප්‍රේල් මාස 18 වන දිනට යෙදෙන නිතායා තිසෙන්දී හේවා ගමගේ දියණියගේ 13 වෙනි ජන්මදිනයේ නිමිති කරගෙන ඇයගේ අධ්‍යාපන කටයුතු සඳහා ආශිර්වාද පැතීමට තමන්ගේ මෞතුමිය වන තිලිනි ජයවර්ධන මැතිණිය විසින් තමයි මේ ධර්ම දේශනාව සිද්ධ කරවන්නේ. ඉතින් අපි ආශිර්වාද කරනවා බොහෝ සෙයින් සංඝයාට හිතව ලැබිව සංඝපස්ථාන කරමින් කටයුතු කරන පිරිසක්. ඉතින් ඒ නිතායා තිසෙන්දී හේවා ගමගේ දියණියට ඒ තමන්ගේ තියෙන ඥානයන් හැකියාවන් තව තවත් වර්ධනය කරගන්නට තමන් බලාපොරොත්තු වන පරිද්දෙන්ම ඒ උසස් උසස් අධ්‍යාපන ආයතනවලට යමින් අධ්‍යාපනය ලබා ගනිමින් බලාපොරොත්තු වන පරිද්දෙන්ම ජීවිතේ සාර්ථක කරගන්න හැකියාව ලැබේවා, ධර්ම මාර්ගයේ යෙදෙන්නට තව තවත් ඥානයේ සිහිය පහළ වේවා, ඒ තුළින් ධර්මඥාන භාවනාඥාන දියුණු කරගෙන මෙලව දියුණුව පරලව සුගතිය කෙලවර නිවන සාක්ෂාත් කරගන්නට සුබ ජන්මදිනයක්ම වේවා කියලා අපි ආශිර්වාද සිද්ධ කරනවා. ඒ වගේම ධර්ම දේශනාව සිදු කරවන එතුමියගේ මෞතමිය වන තිරිණි ජයවර්ධන මැතිණියටත් තව තවත් උතුම් ලෙස ධර්මඥාන භාවනාඥාන දියුණු කරගන්න ලැබේවා, සියලුම ලෞකික ප්‍රාර්ථනාවන් සමුර්ධ කරගන්නට හැකියාව ලැබේවා, ඒ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න හැකියාව ලැබේවා, මෙලව දියුණුව පරලව සුගතිය කෙලවර නිවනම සාක්ෂාත් කරගන්න ලැබේවා කියලා මම ආශිර්වාද කරනවා. ඉතින් ඒ වගේම අද දවසේදී මේ ධර්ම ශ්‍රවණය කරා වූ හැම දිනාගේම නමින් මිය පරලව ගිය ඥාති වර්ගයා මේ පින් අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වීමෙන් දුකටපත් වූ දුකෙන් අත මිදෙත්වා, සැපයටපත් වූ සැපයෙන් අභිවර්ධනය වෙත්වා, කෙලවර අමා මහ නිවනින්ම සැනසීම ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම ආත්මාරක්ෂක ලෝකපාලක සම්යද්දෘෂ්ටික දිව්‍යරාජ මණ්ඩලයේද මෙව සෙනසුනට අධිග්‍රහිත වූ දිව්‍යරාජ මණ්ඩලයේද මේ පින් අනුමෝදන් වීමෙන් දෙවියෝද දිව්‍යමය ආයු වර්ණ සැප බල ප්‍රඥාවන්ගෙන් වැඩෙත්වා, බුද්ධ ශාසනයේද චිරාත් කාලයක් ආරක්ෂා කොට දෙවියෝද ප්‍රාර්ථනීය බෝධි ඥාන වලින් නිවනින්ම සැනසීම ලබත්වා කියලා දෙවියන්ටද පින් අනුමෝදන් කරමු. හිතාහිතමදහස් සකල ලෝක සත්වයා මේ පින් අනුමෝදන් වීමෙන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, මිසදිටු ගත්තෝ සමිදිටු වෙත්වා, තිසරණ සරණ යෙත්වා, කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. අවසාන වශයෙන් ධර්ම දේශනාවට ආරාධනා කළා වූද ඒ ආශිර්වාද ලබන ඒ දීනීය ප්‍රධාන හැම දිනාටමත්, ඒ වගේම ධර්ම ශ්‍රවණය කරා වූද පටිගත කිරීම ශ්‍රවණය කිරීම පටිගත කිරීම ප්‍රචාරණය කිරීම කරන්නා වූද හැම සියලු දිනාටම මම ආශිර්වාද කරනවා. පින්වත් හැම දිනාගේම ජීවිතවලට සිතක් ශාන්තියක් යහපතක් අභිවෘද්ධියක්ම සිද්ධ වේවා. කරන කියන රැකී ආරක්ෂා කටයුතු, ගේ දොර වැඩ කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සියල්ලක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. හෙළන හුස්ම රැල්ලක් ගානේ, ගෙවෙන තත්පරයක් ගානේ, තබන පියවරක් ගානේ, රත්නත්‍රයේ සතු අසීමිත ගුණ අනුභව බලේ නිරතුරු ආරක්ෂාව සැලසේවා. ගිනි ජල වසවිස විපත්ති වලකීවා. කල්ප වෘක්ෂයකින් භද්‍ර ගටයකින් මෙන් සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වේවා. උපපීලක උපඝාතක කර්ම විපාකයන් අටපත් වේ. උපස්තම්භක කර්මයන් නැවත නැවත මතුවේවා. ලෞකික දියුණුවෙන් පමණක් සෑහීමටපත් නොවි ආධ්‍යාත්මීය දෙසට තව තවත් සිත නැඹුරු වේවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයෝ පෙරපස මෝරණ සඳක් මෙන් දිනෙන් දින දියුණු වෙත්වා. උපනුපන්නාත්ම භාවයන්හිදී දෙවි මිනිස් ආදී සුගති සම්පත් වින්දනය කරමින් ප්‍රතිරූප දේශ වාසයේ ත්‍රි හේතුක ප්‍රතිසන්ධිය ජාති ස්මරණඥානේ සම්මා දිට්ඨිය සහ කල්යාණ මිත්‍ර ආශ්‍රය ඇතූපත ලබා සුවසේ පාරමී සපුරා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නටම මේ සියලු කුසලයේ එකලස හේතු වේවා වාසනා වේවා කියලා ප්‍රාර්ථනා පිහිටුවාගෙන අපි දෙවියන්ට ඥාතීන්ට පින් දෙමු. ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරං රක්ඛන්තු ත්වං සදා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු. සබ්බ දුක්ඛා පමුඤ්චතු. Oh.